අද 2022 ජූලි මාසේ 3 වන ඉරිදා 95 වන සතිමත් බව පුහුණු කරන්නන් සඳහා වන වැඩසටහන් මාලාවට අපි සියලු දෙනාම සම්බන්ධ වී සිටින්නේ. ඒ සඳහා නිස්සරණ වනයෙන් සහභාගී වන නම කියන අවසරයි පූජනීය හෝමාගම ධම්මකුසල ස්වාමින් වහන්සේව පාද නමස්කාර කොට ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම වැඩසටහනට දුරස්ථව සම්බන්ධ වන සියලු දෙනාමත් ගෞරවයෙන් පිළිගන්නවා. වැඩසටහනේ මූලික අංගය ලෙස තිබෙන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේගේ සතිමත් බව සඳහා අනුග්‍රහ වන ධර්ම දේශනාවකට සමන් දීමයි. ඉන්පසු සතිමත් වාර්තා ඉදිරිපත් කිරීමත් සතිමත් බව පුහුණු කරන්නන්ගේ ගැටලු ඉදිරිපත් කිරීමත් ඉන්පසු පුණ්‍යානුමෝදනාවෙන් අපේ වැඩසටහන සමාප්ත කරනවා. වැඩසටහනේ මූලික අංගය වන ධර්ම දේශනාවට සමන් දීමට අප සියලු දෙනාම සූදානම් වෙමු. ඒ සඳහා ගෞරවනීය ස්වාමින් වහන්සේට මම පාද නමස්කාර කොට ආරාධනා කරනවා. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. හනන්ති භෝගා දුමේ ධං නොවේ පාරගවේ සිනෝ භෝග තණ්හාය දුමේ දෝ හන්ති අඤ්ඤේව අත්තනන්ති. මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්වත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අදත් අපි පොඩි කතා බහකට එකතු වෙන තමයි සූදානම. මෙන්න මේ සුපුරුදු විදිහට ඉරිදා දවසේ මේ එකතු වෙලා වඩක් යම්කිසි විදියක කතා බහක් ඉදිරියෙන් තියා ගන්නවා. ඉතින් ඒක සඳහා මට මේ කල්පනාවට ආපු එකක් පහුගිය දවසක කෙනෙක් හමු වීමෙන් ලැබිච්ච අත්දැකීමක්, ඒ වගේ දෙයක් පාදක කරගෙන පොඩ්ඩක් කතා කරන්න කියලා මං හිතුවා. එතන මොකද්ද මේ කතා බහ? අන්න මේ දාන දායක ඒ මහත්මයෙක් තමුන්ට මතුවලා තියෙන ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. මොකද එයා කියනවා, මේ විදිහට මම දාන දෙනවා, කාලෙක ඉඳලා මේ විදිහේ වැඩ කටයුතු මං කරනවා. නමුත් එහෙම කරාට මොකද? මේ දාන දෙන දේ මම අතහැරලා තමයි දෙන්නේ. ඒ දේ මම හිත සතුටින් තමයි දෙන්න උත්සාහ කරන්නේ. එහෙම දෙන්න උත්සාහ කරාට මොකද? අන්න මට තේරෙනවා, මේ දේ ගන්න කෙනා වැරදි විදියට පරිභෝග කරොත්, ගන්න කෙනා මම නොහිතූ විදිහක පරිභෝග කරොත්, අන්න එතකොට මට යම් කිසි විදියක හිත තුලින් ද්වේෂයක්, එහෙම නැත්නම් අර විදියට ඒක පිළිබඳ ලෝභකමක් මතුවලා එනවා. මේ මමම දුන්න දේ එසුළු මොහොතකට කලින්, නමුත් අන්න මම මේ විදියට මේ දේ වෙන කෙනෙක් පරිභෝග කරන විදිය දැක්කහම, වෙන කෙනෙක් ඒක යොදා ගන්න විදිය දැක්කහම, අන්න මගේ හිත තුල ද්වේෂයක් මතුවලා එනවා. එහෙම නැත්නම් මගේ හිත තුල අර මම දීපු දේ පිළිබඳවම ලෝභකමක් මතුවලා එනවා. එතකොට මේ විදියට කොහොමද මේ වැඩේ කරන්නේ? කොහොමද මේ විදියට තුන්සිත පහදවාගෙන දෙන්නේ? අර විදියට විවේක හදවතකින් මේ දේ පූජා කරන්නේ කොහොමද? මට මේක හරි වදයක්. මොකද අර මම කරන උත්සාහය මේක නිසා අසාර්ථක වෙනවා. මට සතුටින් ඒක අනුමෝදන් වෙන හැකියාවක් නැහැ. මෙන්න මේ මා තුළ ඇති මේ ස්වභාවය නිසා තර විදිය ගන්න තමුන් තුළ ඉන්න මේ දෙබිඩි චරිත දෙක පිළිබඳ කතාවක් කියනවා. මේ අපි හැමතැනා තුළම සැඟවිලා ඉන්න දෙන්නෙක් පිළිබඳ කතාවක් කියනවා. එතකොට අර සාමාන්‍ය ඔය කාටුන් වල එහෙම කතන්දර වල එහෙම දැකලා ඇති, අන්න මොකද්ද මේ උරිස්ස උඩ වාඩි වෙලා දෙන්නෙක් ඉන්නවා. උරිස් දෙක උඩ එක්කෙනෙක් සුදු ඇඳගත්ත මෛත්‍රී කරුණාව පතුරවගෙන ඉන්න කෙනෙක්, අනිත් කෙනා අන්න යම් කිසි විදියක යක්ෂ ස්වභාවයක් සහිත ආයුධයක් අතින් ගත්ත කෙනෙක්. එතකොට අර සුදු ඇඳගත්ත අර විදියට හිනා බරමුණකින් මෛත්‍රී සහගතව ඉන්න කෙනා කියනවා, අන්න කනට කොඳුරලා ඒ පැත්තේ කනට ඒ උරිස්සේ එක පැත්තක කණක්කේ ඉන්න පැත්තේ කනට කොඳුරලා කියනවා, මේ මේ දෙන්න දෙන්න දෙන්න, ඔය ඔය දේවල් දන් දෙන්න, දන් දීම හොඳයි, මේවා ලබා දෙන්න කියලා කියනවා. ඉතින් හරි සතුටින් කැමැත්තෙන් ඒක කරනවා. නමුත් දුන්නාට මොකද, ටික වෙලාවකින් අන්න අනිත් පැත්තේ උරිස්සේ ඉන්න එක්කෙනා කොඳුරලා කියනවා, බලන්න ඒ අත්ත ගමන් ඒකට කරපු වැඩේ වටින් නෑනේ, මෙහෙම දීපු එකකට ඒ විදියට කරන්න වටින් නෑනේ, මේ විදියට මේවා පරිභෝග කරන්න කියලා අන්න අනිත් පැත්තේ එක්කෙනාත් කොඳුරනවා. බලනකොට දෙන්න දෙපැත්තේ ඉඳගෙන කනට පරස්පර විරෝධී ජාති දෙකක් කොඳුරමින් තමයි නිතර නිතර ඉන්නේ. ඉතින් ඔන්න ඒ විදියට හරියට නිකන් අර දෙබිඩි ස්වභාවයක් වගේ, දෙබිඩ්ඩෙක් වගේ අපි තුල මේ විදිහ දෙයක් කටයුතු කරනවා, මේ විදිහ දෙයක් පවතිනවා. ඉතින් ඔන්න ඔය විදිහේ ප්‍රශ්නයක් මෙන්න මේ හම්බුණ පුද්ගලයා ඇහුවා. ඉතින් ඒක හරිම එක පැත්තකින් හරිම ධර්මයට හරිම අනුකූලයි, තව පැත්තකින් අපි මේ කරන ප්‍රතිපදාවට ගොඩක්ම අනුකූලයි. ඉතින් මේ වගේ දෙයක් කොහොමද අපි කරන්නේ කියන ප්‍රශ්නයක් කෙනෙක්ට මතුවෙන්න පුළුවන්. අන්නේ ප්‍රශ්නේ විසඳ ගන්න, ඒ ප්‍රශ්නේ පිළිබඳ කතාබහ කරන්න තමයි මේ උත්සාහය. ඉතින් ඒ උත්සාහය සඳහා මට හිතුණා මෙන්න මේ විදිහේ ධම්මපදෙත් තියෙනවා, ඒ වගේම සංයුක්ත නිකායේ කෝසල සංයුක්තෙත් තියෙනවා, ඒ කතාබහක් යම් කිසි විදිහක සිදුවීමක් පිළිබඳ කතාවක්. ඉතින් ඒක පොඩ්ඩක් අපි මතක් කරගෙන, ඒ සිදුවීම පාදක කරගෙන, මේ අපි කියපු කතාවත් මතක් කරගෙන ඉදිරියට ඉදිරියට යන්න උත්සාහයක් ගමු. ඉතින් ඒ වෙලාවේ සඳහන් වෙන්නේ මේ පසේනේදී කොසල් රජතුමා. මේ රජතුමා අවේලාවේ බුදුරජාණන් වහන්සේ දකින්න පැමිණෙනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ අහනවා, මේ රජතුමනි මොකද මේ අවේලාවේ වෙනදාට මේ වගේ වෙලාවට වෙන්නේ නැහනේ කියලා ඔන්න ඔය විදිහේ ප්‍රශ්නයක් අගනවා. එතකොට මේ රජතුමා කියනවා, ඒකනේ භාග්‍යතුන් වහන්ස, මම මේ හදිසි කටයුත්තකට ගියා, ඒ ගිහිල්ලා එන ගමන් ඉවර වෙලා තමයි මේ ආවේ කියලා කියනවා. ඊට පස්සේ අර තමුන් ගියපු කටයුත්ත පිළිබඳ සිදුවීමකුත් ප්‍රකාශ කරනවා. මොකද්ද කියන්නේ? කියනවා මේ භාග්‍යතුන් වහන්ස, මේ නුවර ඉඳපු, මේ සැවැත් නුවර ඉඳපු ප්‍රධාන සිටු ගෘහපතියා මරණයට පත් වුණා. ඉතරේ තැනැත්තා මේ විදිහට මරණයට පත් වුණාට පස්සේ ඒ තැනැත්තට දරුවෝ ඉඳී නැති නිසා ඔහුගේ දේපල රාජසන්තක වුණා. එතකොට මම මේ මෙච්චර වෙලා මේ දවස පුරාවට ඔහුගේ වස්තු සම්භාර භාණ්ඩාගාරයට යවන කටයුතු තමයි කරේ. ඒ කටයුතු අහවර කරලා එන ගමන් තමයි මේ. එතකොට රන් කහවනුම ලක්ෂයක් මම භාණ්ඩාගාරයට යවුවා. රිදී ගැන කුමන කතාද කියලා කියනවා. එහෙම කියලා තව විස්තරයක් මේ රජතුමා ඉදිරිපත් කරනවා. ස්වාමීනි, මේ සිටුතුමා, මේ සිටුතෙම ජීවත්ව ඉන්න කාලේ කෑවේ මිරිස් හොදි සමග නිවුඩු හාලේ බත්. තුන් කඩක් එකට මූට්ටු කරලා මහපු වැහැරියක් තමයි ඇන්දේ. ඒ වගේම ගමනාගමනය කරේ තල්ලත්තක් අතින් ඔසවගෙන දිරච්ච කරත් එක තමයි මේ ගමනාගමනය මේ තැනැත්තා සිද්ධ කරේ. ඔන්න ඔය විදිහට ජීවත් වෙලා තමයි මෙයා මරණයට පත් උනේ. මේ විදියට තමුන්ගේ ජීවිතය ගෙවලා අවසන් කරේ. හැබැයි ඉතින් ඒ ඉතුරු කරපු මුදල මගේ භාණ්ඩාගාරයට ලැබුණා, අඩුපාඩුවක් නැතුව මං ඒක ඇදගත්තා කියලා මෙන්න මේ රජතුමා මේ සිදුවීම ගැන හැර දක්වනවා. ඉතින් ඔහොම කිව්වහම බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා, මහරජ, මම ඔබට අතීත පුවතක් කියන්නම්. මේ සිටු තේම සම්බන්ධයෙන් අතීත සිදුවීමක් මම ඔබට ප්‍රකාශ කරන්නම් කියලා. ඔන්න ඔය අපිට තේරුම් ගන්න බැරි මෙන්න මේ චරිත ස්වභාවයට ගැළපෙන අතීත සිදුවීමක් ප්‍රකාශ කරනවා. මොකද්ද කියන්නේ? මහරජා, අතීතයේ මෙන්න මේ සිටු තේම මේ විදියට සිටුවරයෙක් විදිහටම උප්පත්තිය ලබලා යම් කිසි වත්සු සම්භාර සහිතව කල්ගෙවන කාලෙක මෙන්න මේ පසේ බුදුවරයෙක් ඒ දවස්වල පහළ වෙලා ඉඳපු පසේ බුදුවරයෙක් මේ තගරසිකී කියලා පසේ බුදුවරයෙක් මේ පසේ බුදුරජාණන් වහන්සේ ගමට පිණ්ඩපාතේ වඩිනවා නගරයට පිණ්ඩපාතේ වඩිනවා. ඉතින් එහෙම වඩිනකොට මෙන්න මේ කොමාරි මේ සිටු තෙමගේ ගෙදරට වැඩියා. ඉතින් වැඩියාම මේ තවුසෙක් වගේ මේ යම් කිසි විදියක වැරහැලි ඇඳගෙන ආපු මේ පසේ බුදුරජාණන් වහන්සේව දැකලා මේ සිටුවරයාට යම් කිසි පැහැදීමක් සිත් පැහැදීමක් වගේ එකක් ඇති වුණා. ඉතින් ඇති වෙලා මෙයා තමුන්ගේ ගෝලයන්ට සේවකයන්ට අණ කරනවා මෙන්න මේ මහානට මේ ශ්‍රමණයාට පිණ්ඩපාතේ දෙව් කියලා. ඔහොම කියලා තමුන් හැබැයි ඒකට යොමු වෙන කැමැත්තක් එච්චර ආසාවක් ශ්‍රද්ධාවක් නැහැ. ඒ වෙනුවට මොකද කරේ? එහෙම කියලා උණුස්සෙන් නැගිටලා යන්න ගියා. ඔන්න එක සිදුවීමක් ප්‍රකාශ කරනවා. ඊට පස්සේ කියනවා මෙහෙම ගියාට මොකද? මෙයාට පස්සේ හිතට අදහසක් ආවා. මෙහෙම අදහසක්. මොකද්ද? පසුව ඉදුණ අපරාධේ මේ ආකාරයට මම මේ කම්කරුවෙක්ට වගේවත් මේ කෑම වේල දුන්නා නම් ඒ මනුස්සයාගෙන් වැඩක්වත් ගන්න තියුණා. මේ නිකන් කොහෙද යන හිඟන්නෙක්ට දුන්නා. ඇති ප්‍රයෝජනෙකුත් නැහැ කියලා. ඔන්න ඔය විදිහ අදහසක් මේ පුද්ගලයාගේ හිතට පහළ වුණා කියලා සඳහන් කරනවා. එතකොට ඔන්න දෙන්න කියලා අණ කළ නැකිටලා ගියා. නමුත් ගියාට පස්සේ අර විදිහ අදහසක් හිතට ආවා. එහෙම කියලා කියනවා. ඊට පස්සේ ඒ භවයේදීම සිද්ධ වෙච්ච තව දෙයක්. මේ සිටුතේම මේ විදිහට කල් ගෙවනකොට ඔහුගේ සහෝදරයාගේ පුත්‍රයා වස්සු සංතන්හාව නිසා භෝග තණ්හාව නිසා මැරවිය ඝාතනය කරන්න යම් කිසි උපක්‍රමයක් යෙදුවා. අන්න මේ සහෝදරයාගේ පුත්‍රයාගේ වස්තුවත් තමුන් නතු කරගන්න, තමුන්ට අයිති කරගන්න කියලාන්නේ ඒ භවයේදීම කරපු තව සිදුවීමක් සඳහන් කරනවා. එතන මෙන්න මේ ආකාර සිදුවීම් තුනක් පිළිබඳ කතා බහක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළා. ඊට පස්සේ කියනවා මේ එක එකක ප්‍රතිඵල කොයි විදියටද ලැබුණේ කියලා ප්‍රකාශ කරනවා. එතකොට කියනවා අර විදිය පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් ඒක පුද්ගලෙක් විදියට මේ ලෝකේ දන් දෙනවා නම් අන්න දෙවනි වෙන්නේ අර විදියට සම්මා සම්බුදු කෙනෙක්ට විතරයි. එතකොට ඒ වගේ උතුම් මේ ලෝකේ පහළ වෙන දුර්ලභ කෙනෙක්ට දන් දීම පිළිබඳ අර විදියට අණ කිරීම හේතුවෙන් ඒක කරන්න කියලා ප්‍රකාශ කිරීම හේතුවෙන් මේ තැනැත්තා හත්වරක් ස්වර්ගයේ ඉපදුනා. ඒ වගේම මෙම නගරයේම හත්වරක් සිටු තනතුර ලැබුවා. අන්න ඒකේ ආනිසංස ප්‍රකාශ කරනවා. ඊට පස්සේ කියනවා හැබැයි පිණ්ඩපාතේ දීලා පස්සුව කනගාටු වුණානේ. අන්න ඒ කර්මයාගේ හේතුවෙන් අර ප්‍රණීත ආහාර, වටිනා ඇඳුම්, වටිනා රත පරිභෝග කරන්න ඔහුගේ හිත නැමෙන්නේ නැහැ. ලැබුණා නම් තමයි. හැබැයි ඒවා ප්‍රයෝජනෙට ගන්න හිතෙන්නේ නැහැ. ප්‍රයෝජනෙට ගන්න කැමැත්තක් නැහැ. ඒවා නැවත නැවත මේ විදිහට එකතු කරමින්, ගොඩගසමින්, පරිස්සම් කරමින් මේ තැනැත්තා කල් ගෙවනවා. කියලා අර අතීත පුවතක් ගැන හැර දක්වලා ඊට පස්සේ කියනවා අර තමන්ගේ සහෝදරයාගේ පුත්‍රයා මැරවීමේ කර්මය හේතුවෙන් මේ තැනැත්තා බොහෝ වර්ෂ සිය ගණනක්, දහස් ගණනක්, දස දහස් ගණනක් නිරයේ පැසුණා. නිරයේ නොයෙකුත් දුක් වින්දා. ඊට පස්සේ ඒ කර්මයාගේ ශේෂ විපාකයක් විදිහට මෙන්න මේ දරුවන් නැතුව තමුන්ගේ වස්තුව හැම වෙලේම භාණ්ඩාගාරයට තමයි ගියේ. පරිභෝග කරෙත් නැහැ, දෙන්න දරුවෙක් ඉඳියෙත් නැහැ. අන්න නැවත නැවත රාජසන්තක වුණා කියලා ප්‍රකාශ කළා. ඊට පස්සේ දැන් තත්ත්වෙත් කියනවා. දැන් කියනවා මහරජ මේ තැනැත්තා මේ විදියට පෙර කරපු පින් අවසන්. ඒ වගේම අලුතෙන් පිනක් කරගන්න හැකියාවක් ඔහුට ලැබුණෙත් නෑ මේ භවේදී. අන්න එතකොට දැන් රෞරව කියන නරකේ පැසෙමින් පවතිනවා මේ තැනැත්තා. අන්න පින් ඉවර වෙලා නිකන් පහළට ගියා වගේ මේ තැනැත්තා දුකසේ කල් ගෙවනවා කියලා අන්න රජතුමාටත් ප්‍රකාශ කරනවා. රජතුමා එතකොට කියනවා, ඒකනි භාග්‍යතුන් වහන්ස, මෙච්චර මේ බුදුවරයෙක් පහළ වෙලා ඉන්න කාලෙක මේ තැනැත්තට මේ බුදවරයෙක් පිළිබඳ කුසලයක් පිනක් කරගන්න හැකියාවක් ලැබුණේ නෑනේ කියලා අන්න රජතුමාත් යම්කිසි විදියක ප්‍රකාශයක් කරනවා. ඉතින් නෝක තමයි තියෙන සිදුවීම. දැන් අර අර මං සඳහන් කරපු කලින් කී තැනැත්තා ඒ සරලව ප්‍රකාශ කරපු දේ මෙන්න මේ කතාව පිටිපස්සේ තියෙනවා. මොකද්ද, අපි දෙයක් පූජ කරනවා, දෙයක් දෙනවා, තැහැරන අදහසකින් තමයි දෙන්නේ, පිරිසිදු හිතකින් තමයි දෙන්නේ. දුන්නට මොකද, ඒ දීපු හිත ඒ විදිහට පවත්වන්න බෑ. අමුතු විදිහේ ප්‍රශ්නයක් ඉස්මතු වෙලා එනවා. ඉතින් ඕකත් කල්පනා කරමින් අපි බලමු මේ කියන දේට විසඳුමක් කොයි විදිහටද, මේ කියන දේ පිළිබඳ නිවැරදි හඳුන ගැනීමක් කොයි විදිහටද අපිට කරන්න පුළුවන් කියලා. ඉතින් අර බලන්න, භෝග සම්පatti ලැබෙනවා. ලැබුණාට මොකද, ඒවා පරිභෝග කරන්නේ නැහැ, ඒවා ප්‍රයෝජනයක් ගන්නේ නැහැ, ඒවා එකතු කරමින් කල්ගත කරනවා, පරිස්සම් කරමින් කල්ගත කරනවා. මේ විදිහේ චරිත ඕනතරම් දකින්න පුළුවන්. වස්තු සම්භාරති වුණාට මොකද, ඒවා පරිභෝග වෙන්නේ නැහැ, ඒවා සැප සම්පත් මේ තැනත්තා විඳින්නේ නැහැ. හරියට නිකන් අර දැන් අද කාලේ කට්ටිය වගේ දැන් සැප වාහන ගෙවල් ඇතුලේ තියලා පරණ වාහනවල කට්ටිය එළියට බහිනවා. මොකද දැන් මග වැහලා යන්න බෑ ලොකු ලොකු වාහනවල. මොකද හේතුව, එහෙම මෙහෙන් පොළු ඇටෙන්න පුළුවන්, එහෙම මෙහෙන් ගල් පාරවල් වදින්න පුළුවන්. මේ කාටවත් නැති පෙට්‍රල් මේගොල්ලන්ට කොහෙන්ද කියලා ඔන්න විදිහේ ප්‍රශ්න මතුවෙනවා. එතකොට කට්ටිය මොකද කරන්නේ, අන්න අර ලොකු වාහනේගේ ඇතුලේ තිවිලා පොඩි වාහනෙන් එලි බහිනවා, නැත්නම් ගොන් කරත් එකකින් එලි බහිනවා. ඉතින් ඔහොම ඒවා දකින්න පුළුවන්. හැබැයි එහෙම උපක්‍රමශීලීව මේ කට්ට කහිරාඩික කමට කරනවටත් වැඩිය මෙතන නම් තියෙන්නේ මේ තියුණාට මොකද පාවිච්චි කරන්න හිතෙන්නේ නැහැ. අර විදියට ප්‍රණීත ආහාර ගන්න පුළුවන් ශක්තියක් තිබිදී කන්නේ අර විදියේ කැම් වේලක්, මිරිස් සොදී බතුයි, නියුඩු හාලේ බතුයි. ඊට පස්සේ අර මුට්ටු කරපු රෙදි කෑලි කීපයක් එකතු කරලා හදාගත්ත ඇඳුමක් අඳිනවා. දිරච්ච කරත් එක තල්ලත්තක් අතින් ඉහළගෙන ගමන් කරනවා. ඒ විදියට තමයි යන සැප සම්පත් විඳින්නේ. ඒ විදිහට තමයි කල්ගත කරන්නේ. ඉතින් අන්තිමට මොකද වෙන්නේ? කවුදෝ නොදන්න දයාදකාරයෙක්ට මේ ටික උරුම කළා නික්මිලා යනවා. දැන් එකතු කරලා තියෙන ඒවා කවුද උරුම කරගන්නේ කියලා බැලුවොත් බොහොම දෙනෙක්ට හිත කනගාටුයි. සමහර විට මැරෙන වෙලාවේ මතක් වෙනවා මෙයාට නේද දැන් මේ ටික යන්නේ කියලා. අන්න ඉතින් තවත් කනගාටුයි. ඉතින් ඔහොම දේවල් නිතර නිතර දකින්න පුළුවන්. මොකද්ද මේ පරිස්සම් කරලා එකතු කරලා තියාගත්ත ඒවා කොයි විදිහටද යන්නේ, කොයි විදිහටද උරුම කරලා දීලා යන්නේ කියන දේ හරි පුදුමයි. ඉතින් එක්තරා විදිහක දැන් ඔය මහන්සි වෙලා එකතු කරලා තියෙන්නේ කාටදෝ දීලා යන්න. තමුන් පරිභෝග කිරීම කෙසේ වෙතත් එකතු කරන කට්ටියකෙත් බලන්නකො, නිකන් යකෝ මේ ජීවිතේ කාලා ඇති වෙන්නේ එකතු කරපන් හොරකම් කරපන් නෑ, එහෙමත් නෑ, සීමාවක් නෑ, ලිමිට් එකක් නෑ. කාලා මුළු රටක්ම කනගාන්ට කන්න පුළුවන්. ඒත් මදි වගේ නිකන්, ඒත් මදි වගේ. මොකද එහෙම කල්පනාවක් නෑ. නර නිකන් අර ඒ ඇබ්බැහිය ගියාට පස්සේ නිකන් අමුතු එකක් තියෙනවා, මුලාවක් තියෙනවා. ආයි මේ කොච්චරනම් කරනවද, කොච්චරනම් එකතු කරනවද කියන දේ account නැතු වෙනවා යාට. account නැතු ගියාට පස්සේ අර සිස්ටම් එකට යන්න ඕනේ. මෙච්චර කමිස්සයක් එන්න ඕනේ, 10% එන්න ඕනේ. එහෙම නැත්තම් බෑ, මේවා කරන්නේ නැහැ. සමහරවිට පරම්පරා බර ගානකට කන්න ඇති. නමුත් ඒ විදිහට අවසානයක් ලිමිට් එකක් පේන්නේ නෑ. ඉතින් අර මම වැඩ කරපු තැනේ ආයතන ප්‍රධානියා කියනවා මේ ගඟක් ගලාගෙන යනකොට මේකෙන් වතුර උගුරක් කෙනෙක් අරන් බිව්වට කමක් නෑ. ඒක වෙනවා, ඒක නවත්තන්නත් අමාරුයි. හැබැයි මුළු ගඟම බිව්වොත් අන්න එතකොට පොඩි කේස් එකක් තියෙනවා. පහළට ගලාගෙන යන වතුර සම්පූර්ණ නැවතුනොත් අන්න එතකොට පොඩි අවුලක් තියෙනවා. ඒකින්ද තරමට බිව්වට ගාණක් නැහැ කියලා ප්‍රකාශ කරනවා. ඒ ඒ මනුස්සයා ඒ ශිල්පේ දන්නවා. එහෙම නැතුව බිස්නස් කරන්න බෑ, එහෙම නැතුව ඒ වැඩ කරන්න බෑ. ඔය ඩිවලොප්මන්ට් වලට යනකොට ඉතින් ඕවා ස්වභාවිකයි. නමුත් අර පමණට තියෙන්න ඕනේ. පමණට තියෙන්න ඕනේ, ඒ ගාණට තියෙන්න ඕනේ. එයා ඒක හොඳට අඳුනගෙන එයාත් එයාටත් නිකන් මේ තමුන්ගෙම කම්පැනියට ගන්න බඩු වලින් තමුන්ටම කමිෂන්යක් එනවා වගේ ස්වභාවිකුත් තියෙනවා. මොකද ඒ බිස්නස් එක කරන එකට කොහොමත් කමිෂන්යක් එනවා. ඉතින් මගේ කම්පැනි කියලා වෙනසක් නැහැනේ. අනේ ඒ වගේ තත්යකට ඒ අඳුනනවා, ඒ සබ්ජෙක්ට් එක අඳුනනවා. හැබැයි පමණට අන වැඩි වුණොත් කරන්න බෑ. වැඩි වුණොත් මේක අමාරුයි. ඔය වගේ එකතු කරලා එකතු කරලා මොකද්ද කරන්නේ කියලා බැලුවොත් එක්තරා විදිහක පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ. කන්න දෙන්නේ කාටද කියලාත් මතක් කරලා බලන්න ඕනේ. මේ මගේම දූ දරුවන්ට, මගේම සැමියාට බිරිඳට, මගේම ඥාතීන්ට තමයි මම මේ හොරකම් කරපු වෙලෙන් කන්න දෙන්නේ. ඕවා කාලා ඉතින් දිරවන්නේ නැහැ. ඒකයි කේස් එක. බලන්න හොඳ ජයට ඉන්නවා. නමුත් කාලෙත් එක්ක වෙන පරිවර්තනේ. එහෙම එහෙම හරි හම්බ කරපු ඒවා නිකන් අර ලෝදිය බිවාගේ තමයි. මේක සැපයක් දනවන්න කවදාවත් හේතු වෙන්නේ නැහැ. එතකොට ඕවා කලා වගේ නෙමෙයි. කරලා කන්න දෙන්නේ කාටද කියලා බලන්න ඕනේ. කනේ වුණත් බලන්න ඕනේ යකෝ මේ කොහොම වෙපු ඒවත් දන්නේ අපිට මේ කවන්නේ කියලා. මොකද නැත්තම් ෂුවර් නෑ. ගෑව වගේ නෙමෙයි ඔය දිරෝ ගන්න ගියාම හරි අමාරු වෙනවා. එහෙම එකක් තියෙනවා. මම මගේ ජීවිතෙත් මේ විදිහේ චරිත දැකලා තියෙනවා. අන්න ඌරගෙන ඇවිල්ලා ගෙවල් දොරවල් පෝෂණය කරනවා. තියෙන කඩප්පුලි වැඩ ඔක්කොම කරනවා. කරලා ගෙවල් දොරවල් පෝෂණය කරනවා. පෝෂණය කරාට මොකද? අන්න මේ කර්මය කියලා එකක් ක්‍රියාත්මක වෙනවා. ඒ ස්වභාවය නවත්තන්න බෑ. එතකොට තේරෙනවා අන්න අර හොඳට පෝෂණය කරපු දරුවෝ එකපාරට මොනවා හරි රෝගාබාධ හැදිලා අන්න මහා විකෘති තත්ත්වයකටපත් වෙනවා. ඒ විදියට වෙහෙසටපත් වෙනවා, විපත විදවතටපත් වෙනවා. අර මුළු වස්තු සම්භාරයම වියදම් කරත් මේ දරුවව ගොඩ ගන්න බෑ. මොකද අර හැදිච්ච බරපතල රෝගය. ඉතින් සමහර විට අවුරුදු 10ක් 15ක් ඉඳලා අර පියාට කලින්ම මරණයටපත් වෙනවා. ඒ වගේ දේවල් අනන්තවත් දකින්න පුළුවන්. ඒ ඒ එහෙම කාලා බීලා දිනුවද කියන ප්‍රශ්නේ විමසලා බලන්න ඕනේ. එහෙම එකතු කරලා දිනුවද කියන ප්‍රශ්නේ විමසලා බලන්න ඕනේ. දැන් මේ රටේ වුණත් රටක් එකතු වෙලා මෙහෙම සාප කරනකොට මොන වගේ ප්‍රතිඵල ගැලපිලා එයිද? මුළු රටක්ම එකතු වෙලා කියන තියෙන හොඳම සිංහලෙන් තමයි දැන් නම් කියන්නේ. ආයි නිකන් ඉස්සර වගේ සබ්බේ කතා නැහැ දැන්. මම දැක්ක අර වොයිස් නිවුස් ප්‍රෝග්‍රෑම් එකක් ගිහිල්ලා තිබුණා. ඒකේ කටත් කුණු ආරපෙන් තමයි කතා කරන්නේ. කියනවා මේ වගේ එලිමා සුද්ධ සිංහලෙන් තමයි කියන්නේ. දැන් ඉතින් එහෙම එකක් නෑ. දැන් යන්නේ නිකන් ආයි රැල්ලේ උපරිම හරිය කොයිලා හරි ඕක කැඩිලා බිඳිලා විසිරලා යනවා. හොඳට ඇස් අරගෙන බලාගෙන ඉන්න ඕනේ. මොකද ඉතිහාසගත වෙන මොහොතක් තමයි මේ ගෙවෙන්නේ. අන්න දරුමුරු පුරන්ට කියලා දෙන්න පුළුවන් මෙන්න මෙහෙම කාලෙකුත් අපි පහු කරා, මේ විදිහේ අවධියකුත් අපි පහු කළා. මෙන්න බලන්න මෙන්න මේ ටර්නින් පොයින්ට් එකක්. එක විදිහක රැල්ලක් ඇවිල්ලා බිඳිලා අලුත් රැල්ලක් ඇදුණ අවස්ථාව, ඒ ස්වභාවය අපි අත්දැක්කා, අපි වින්දා. ඒ වගේ අවස්ථාවක් හරි දුර්ලභයි එක්තරා විදිහකට. ඒකින්ද හොඳට ඇස්කන් දල්ලගෙන බලාගෙන ඉන්න ඕනේ මේ යන ක්‍රියාවලිය. මෙන්න මේ වැඩේ අලුත් දිහාවකට හැරෙන එකක්. එක චක්‍රයක කෙරවලක්. ඒක කැඩිලා ගිහිල්ලා අලුත් චක්‍රයක් හැදෙනවා. සඳහා පොඩ්ඩයි ඉතින් දරාගෙන ඉන්න වෙනවා, ඉවසීමෙන් ඉන්න වෙනවා. මොකද ඉතින් ඒක ඔය කියනවා වගේ නිකන් අනාගතේ පොත් ලියනවා වගේ නෙවෙයිනේ, විඳිනකොට. ඒකත් ඔය පිට රටින් ඉන්න කට්ටිය නම් ජැක් ගහන්න එනවා, අපිත් ඇස් දෙකෙන් දකිනවා, අපිටත් ඇහෙනවා කියලා. එහෙම නෙවෙයි ඉතින් මෙහි ඉඳලා විඳින්න ඕනේ. ඔහොම එහෙම නිකන් අර එහෙම සාක්කියට ඔය අල්ල ගන්න ඔට්ටු නෑ. ඔය පෙට්‍රෝපොලියෝ එක ඉඳලා බලන්න ඕනේ. බස් නැතුව පයින් කිලෝමීටර් ගණනක් ගිහිලා බලන්න ඕනේ. අර විදියට බත් නැතුව කොස් කාලා ඉඳලා බලන්න ඕනේ. වැඩේ කියන්නේ මම මේ පණ්ඩිතකම් කියුවාට මටත් එහෙම විට්නස් කරන්න හැකියාවක් නෑ. අපිටත් කොහෙන්දෝ මොනවදෝ කොහොම හරි අනිතින් හම්බු වෙනවා. දැන් පිණ්ඩපාත යන ස්වාමීන් වහන්සේලා කියනවා මේ දවස්වල තාම ගෙනහල්ලා පූජ කරනවා, වැඩිපුරත් එක්ක පූජ කරනවා. ඉතින් පාත්‍රය දැක්කහම මේ රටට නම් කවදාවත් මේ සාගතයක් කියන එකක් එන්න විදියක් නැහැ. දැන්නේ එන්න විදියක් නැහැ. කොස්කොත්තුයි දෙලුයි අනම්මනම් එක එක ජාති සාගතයක් කියලා එන්න විදියක් නැහැ මේ රටට. එහෙම එන්න විදියක් නැහැ. හැබැයි ඉතින් අර මිනිස්සු දුප්පත් නැහැ, රට දුප්පත් වුණාට. මිනිස්සු කොහොම හරි ඇපිලා ඉන්නවා. මිනිස්සුන්ට ඒ හැකියාව කොහොම හරි හදා ගන්නවා ඒගොල්ලෝ. ඉතින් ඒ වගේ අත්දැකීමක්, ඒ වගේ අවධියක් පහු කරගෙන යන්න එක්තරා විදිහක ඉතින් අපිට දකින්න ලැබෙනවා. මේ උණු උණු ඒ කිටි කිටියේ වර්තමානයේ තමයි මේ යන්නේ වැඩි. ඉතින් හොඳට ඇස්සන් දල්වගෙන බලාගෙන ඉන්න පුළුවන් මේ රැල්ල ගිහිල්ලා බිඳිලා අන්න අලුත් රැල්ලක් හැදෙන හැටි. දැන් ආයි රැල්ලෙ මුදුන යන්නේ. දැන් ඉතින් ආයි මස් කන්න තමයි කතා කරන්නේ. එනහල දීපම් මස් කන්න පුළුවන්. දැන් පවුගේ දවසක කාවහරියක එක වට කරගෙන එලි බහින්න බෑ. එලි බැස්සොත් වට කරනවා. වට කරනවා ළඟපාත ඉන්නේ උන් ටික එකතු වෙනවා. මේ කවුද මේ ආමු නේද මේ කියලා ඔන්න ඉතින් පටන් ගන්නවා. ඒ මිනිස්සයා වට කරගෙන කෑ ගහන හොඳ කකුලක් කෑ ගහනවා. මේ ඇට තලලා සුබ්බොන්න පුළුවන් මුංගි කියලා. ඒ පමණට ගිහිල්ලා තියෙනවා. මේ හරිම අමුතු වටපිටාවක් සිදුවීම් ජාලයක් තමයි යන්නේ. ඉතින් ඔන්න අනාගතේ කියන්න පුළුවන් කතන්දරයක් තමයි යෝක. හොඳට ඇස්කන්දල්ලගෙන බලාගෙන ඉන්න තමයි තියෙන්නේ. මේ වැඩේ වියුතු පරිවර්තනයක් තමයි වෙන්නේ ඔය. ඉතින් ඒකට ඉඩ දීලා පොඩ්ඩක් බැලුවොත් තේරෙනවා මේ විදිහට ගිහිල්ලා ගිහිල්ලා යම් කිසියන්න වෙනස් දිහාවකට බිඳිලා යනවා. ඉතින් අර කාපු බීපු පමණේ සීමාව නොතේරෙන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඒ ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ලිමිට් එක දැනගෙන කන්න ඕනේ. බාගෙන කෑවා නම් තව પરම්පරා ගානක් කන්න තියුණා නෑ. ඉහගෙනම කාලා. අඩියටම හින්දොලා කාලා. ඉතින් එහෙම කෑම ඉතින් අමාරුයි. ඉතින් අර කාලා ඉතින් ඔවා දිරව ගන්න ගියාම ඉතින් සෙල්ලම් නෑ. ඒකයි වැඩි. කනේ වුණත් කල්පනා කරන්න ඕනේ අකෝ මේ කොහොමේ වද මට මේ කන්න දීලා තියෙන්නේ. කොමේවද දන්නේ බඩට ගිහිල්ලා තියෙන්නේ. දෙන මිනිස්සුත් කල්පනා කරන්න ඕනේ මම මේ කවද මේ විදිහට පෝෂණය කරන්නේ කියලා. තරහකාරයෙක් නම් පෝෂණය කරත් කමක් නැහැ. මොකද ඉතින් අර අඩුම ගානේ ඌට ඇරියස් එකෙන් මේ විදිහට එතකොට නෑ මේ තමුන්ගේම හිත මිත්‍ර තමුන්ගේම ළඟින්ම ඉන්න පිරිස තමයි ওই විදිහට පෝෂණය කරන්නේ. ඒ වගේවා හරිම භයානක ප්‍රතිඵල දෙන සුළුයි. ඉතින් අරල මේ ගෘහපතිය නම් මේ තමුන් එකක් දීලා නිකන් ඒක දුන්නත් මොකද අන්න අර හිතේ වෙච්ච වෙනස් වීම. අර දෙන අදහස තියුණා දෙන්න කියලා නියෝග කරා. නමුත් පස්සේ හිතුණ අපරාධේ මේ කවුරු හරි සේවකයෙක්ට දුන්නා නම් මට දවසේ වැඩක් ගන්න තියුණා. මෙන්න මේ නිකන් එන ශ්‍රමණේට මම මේක පූජ කරා කියලා. ඉතින් ඒ විදිහේ අදහසක් ඇති වුණා. ඊට පස්සේ අර තමුන්ගේම සහෝදරයාගේ පුත්‍රයා අන්න ඝාතනය කරා ඒකත් මගේ දිහාවට හරව ගන්න පුළුවන් එතකොට කියලා. ඉතින් ඒවැ ප්‍රතිඵල අන්න අර ආකාරයෙන් අත්විඳිලා තියෙනවා. ලැබුණාට මොකද කන්න හිතෙන්නේ නැහැ. කෑවට මොකද දරුවෙක් නැහැ. ඉතින් ඕම ප්‍රශ්න තමයි. ඊට පස්සේ අර විදියට අර ඝාතනයේ හේතුවෙන් අන්න වෙන වෙන විදිහේ විපාක ටිකක් විඳගෙන තියෙනවා. ඉතින් ඔය වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. එතකොට මෙන්න මේ වගේ හිතක් එක්කනේ අපි ගනුදෙනු කරන්නේ. නෝක තමයි තියෙන ගැටලුව. දැන් අතන දුන්නා කියලා දුන්නට මොකද දෙන්න හිතෙන්නේ නැහැ. අර මනුස්සයා කියන එක හරි. මනුස්සයා කියනවා මේක මම පිරිසිදු හිතෙන් දෙන්නේ. නමුත් පස්සේ මේ විදිහේ ඉතිවිලි මතුවෙනවා. ඒක මට මහවදයක්. මට තේරෙනවා මේක මේක නිසා මගේ කරපු වැඩේ දුර්වල වෙනවා. ඒ කරපු වැඩේ ප්‍රයෝජනේ අඩු වෙනවා මේ මේ ක්‍රියාවලිය නිසා කියලා න තමුන්ගේ සරල අත්දැකීම. මේ මේ මේවා බලන්න, මේ අතීත ලෝක බලන්න, අපාය යන්න එහෙම ඕනේ නැහැ. ඒ වෙනුවට බලන්න අර හිත තුල යන ක්‍රියාවලිය. දුන්නාට මොකද, දීම පිරිසුදු නැහැ. අනේ හිත තුලින් අර විදිහ එකක් නැగిලා එනවා. අයියෝ මේ මම දුන්න එක මොකද මේ වුනේ කියලා ඔන්න කල්පනා වෙනවා. අපරාදේ මේ හාමුදුරන්ට දුන්නේ වෙන හාමුදුරු කෙනෙකුට දෙන්න තුනයි කියලා ඔන්න කල්පනා වෙනවා. හොඳට අලවලා තියුණ ලේබල් එක අලවලායි කියලා ඔන්න කල්පනා වෙනවා. ඉතින් එහෙම නෙන්නේ. එහෙම අහම අන්න ඒවා එක්ක කොහොමද ගනුදෙනු කරන්නේ? තියෙන ප්‍රශ්නේ තමයි මෙතන තියෙන්නේ. එතකොට මේ කොසල් රජතුමාම වෙන අවස්ථාවක බුදුරජාණන් වහන්සේගෙන් මේහා සම්බන්ධ ප්‍රශ්නයක් අහනවා. අහනවා මේ භාග්‍යතුන් වහන්සේ කාටද මේ දන් දිය යුත්තේ? එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා හිත පැහැදෙන තැනැත්තාට දන් දෙන්න. ඒ කියන්නේ තමුන්ට දැක්කහම දන් දෙන්න හිතෙන කෙනෙක් ඉන්නවා නම්, ආ මෙයාට මොන හරි දුන්නා නම් හරි, මෙයාට දානයක් දුන්නා නම් හරි, මෙයාට උදව්වක් කරා නම් හරි කියලා තමුන්ගේ හිත පැහැදෙන කෙනෙක් ඉන්නවද එයාට දන් දෙන්න කියලා න බුදුරජාණන් වහන්සේ කියනවා. ඊට පස්සේ මේ රජතුමා ආපහු ආනවා කාට දන් දීමෙන්ද මහත්ඵල වෙන්නේ කියලා නැවත බෝලයක් දානවා. එතකොට භාග්‍යතුන් වහන්සේ කියනවා ඔය කලින් අහපු එකයි මේ ප්‍රශ්නේ සමාන නැහැ. කාට දන් දිය යුතුද කියලා ඇහුවොත් අන්න මම කිව්වා හිත පැහැදෙන තැනටට දන් දෙන්න කියලා. කාට දන් දීම මහත්ඵලද කියලා ඇහුවොත් ඒක වෙනස් ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ උත්තරේ තමයි අන්න සිල්වතෙක්ට දන් දීම තමයි මහත්ඵල වෙන්නේ. එතකොට බලන්න මෙතන කියන දේ අන්න දන් දීම කාටද දෙන්න ඕනි කියලා ඇහුවොත් කියනවා හිත පැහැදෙන තැනත්තාට කියලා. මහත්ඵල වෙන්නේ කාට දෙන්නොත්ද කියලා ඇහුවොත් කියනවා අන්න සිල්වතෙට දන් දුන්නොත්. ඔන්න ඔය දෙක අතර තියෙන අමුතු සම්බන්ධයක්. එතකොට ප්‍රමුඛ වෙන්නේ මොකද්ද? අන්න අර හිත පැහැදෙන එකට තමයි ප්‍රමුඛතාවය දීලා තියෙන්නේ. සිල්ලතේට දන් දුන්නාට වැඩක් නැහැ, මහත්ඵල වුණාට වැඩක් නැහැ. ඒකට හිත පැහැදෙන්නේ නැත්තම්. අනේ හිඟන්නේට හරි හිත පැහැදිලා දන් දුන්නොත් සමහර විට ඒකේ ආනිසංශ තියෙන්න පුළුවන්. අරක බැන බැන කරාට ඒකේ ප්‍රයෝජනයක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඇත්තට මහත්ඵල වෙන්නේ අන්න අර සිල්ලතාට දන් දීම කියලා භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒතර කෙනෙක්ට සිල්ලතාට දන් දීම පිළිබඳ හිතක් පැහැදෙනවා නම් අන්න එතකොට ඒක බොහොම ආනිසංස සහිත දීමක් බවට පත් වෙනවා. ඒ විදිහේ විභවයක් ඒ තුල තියෙනවා. අර විදිහට දුස්සීල කෙනෙක්ට හිත පැහැදිලා දුන්නත් ඒකේ ආනිසංස හරිම අල්පයි. ඒ ප්‍රතිග්‍රාහකයා අනුව මේ කතාව වෙනස් වෙනවා. ඒතර ලෝක සම්මතයට ගැලපෙන්නේ නැහැ. ලෝක සම්මතය කියනවා අයියෝ මේ මේ හොඳට අතපය තියෙන කට්ටිය මේගොල්ලන්ට බැරිද රස්සාවක් කරගෙන මේ හරි හම්බ කරගන්න නිකා මේ පාත්‍ර අරගෙන එහෙම කැරි කැරි ඉන්නේ කියලා මේ විදිහ අදහසක් එන්න පුළුවන්. ඒ වෙනුවට මේ මේ දුගී මගී මිනිස්සේ රෝගී කෙනෙක් ඒ වගේ කෙනෙකුට උදව් වුණොත් එහෙම නැත්නම් මේ විදිහ අසරණ වෙච්ච සත්වයෙක්ව අපිට උදව් අපි උදව් වුණොත් ඒ තන සත්වයාව මේ ඝාතනයෙන් බේරගත්තොත් ඒව හොඳ වැඩ කියලා අන්න ලෝකේට යම්කිසි අදහසක් තියෙනවා. නමුත් අන්න ධර්මය අනුව ගත්තොත් වෙන විදිහේ විභවයක් තමයි මේවා තුල තියෙන්නේ. අර දුගී මගී යාචකේට සතෙක්ට ඒ අනුග්‍රහයක් දැක්වීම තුලත් ආනිසංස නැතුව නෙමෙයි. ආනිසංස තියෙනවා. නමුත් අන්න අර නියම ආනිසංස කොයි විදිහටද කියලා සඳහන් කරනවා. එතකොට විභවය වෙනස් වෙනවා අන්න අර වපුරණ කේතාණුව. ඔහේ වැපුරුවත් ඉතින් පළදාවක් හැදෙන්න පුළුවන් වී ඇටයක් දෙකක් හරි. නමුත් අන්න සරු කේතක වැපුරුවොත් අන්න ඒකේ ආනිසංස බොහෝ ප්‍රමාණයි. බොහෝ විශාලයි. ඔන්නේ දෙක අතර වෙනස කියන්නේ. එතකොට අන්න කාටද හිත පැහැදෙන්නේ? ඒ තැනැත්තට දන් දෙන්න පුළුවන්. ඒ දානේ කරන්න පුළුවන්. මහත්ඵල වෙන්නේ වෙන විදිහකට. මහත්ඵල වෙන විදිහ ඉතින් හිත පැහැදුන් නැත්තම් ප්‍රශ්නයක් මතුවෙනවා. ලැබෙයි ලැබිලා ඉතින් අර කන්න බොන්න හිතෙන එකක් නැහැ. ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. ඉතින් ඒවා හරිම එක්තරා විදිහක උපහාසයක් දනවනවා. අපි අපිටම කරගත්ත දේවල් නිකන් කැරකිලා ඇවිල්ලා අපිවම කාලා තියෙන්නේ කොහොමද අපේ වලිගෙම හපලා තියෙන්නේ කොහොමද කියන ප්‍රශ්නේ තමයි ඔය තියෙන්නේ. ටික කාලසයි යනවා, කැරකිලා එන්නේ යනවා. ගියාට පස්සේ ඔන්න එකපාරට පස්ස පැත්තෙන් නිකන් අමුතු භයානක වේදනාවක් දැනෙනවා. ඊට පස්සේ කියනවා, බලන්නකෝ මේ මම කිසි වැරද්දක් කරපු නැති කෙනෙක්, මේ මා ඇවිල්ලා මාව මහපා කෑවා කියලා ඔය කියනවා. නෑ මේ තමුන්ගේම නයි තමයි මේ වටෙන් ඇවිල්ලා කාලා තියෙන්නේ, තමුන්ගේම වලිගේ තමයි මේ හපාගෙන තියෙන්නේ. එහෙම නැතුව නිකන් අර වැරදිලා වෙන සිදුවීම්, අහඹු සිදුවීම්, එහෙම ඒවා නෑ. එතකොට ඔය හැම දෙයක් පිටිපස්සෙම යම් යම් ධර්මතාවයක් යැලපිලා තියෙනවා. ඒක අපි බාරගන්න කැමතිද නැද්ද කියන ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඔන්න ඔය කතාව කියලා ඔය ප්‍රකාශ කරලා බුදුරජාණන් වහන්සේ ගාථාවකින් මේ රජතුමාට මේ කියන ධර්මතාවය තව ටිකක් පැහැදිලි කරලා දෙන්න උත්සාහ ගන්නවා. කියනවා, හනන්ති භෝගා දුම්මේදං නොවේ පාර ගවේසිනෝ භෝග තණ්හාය දුම්මේදෝ හන්ති අඤ්ඤේව අත්තනන්ති කියලා ඔන්න ඉදී ධර්මපදයේ තියෙන ගාථාවක් මේ තියෙන්නේ. ඒක ප්‍රකාශ කරනවා. මොකද්ද මේ කියන්නේ? මෙන්න මේ වස්තු නැත්තම් මේ භවභෝග විසින් මෝඩ පුද්ගලයාව නසනවා. මේ භවභෝග සම්පatti මෝඩයාව නසනවා. නමුත් අන්න නිවන් සොයන්නා, සැනසීමක් සොයන්නා එවැනි මුලාවකට මේ භවභෝග සම්පatti නිසා ලක් වෙන්නේ නැහැ. ඊට පස්සේ කියනවා, භෝග තණ්හාව නිසා ඒ මෝඩයා අනුන්, ඒ කියන්නේ සතුරෙක් තමන්ව නසන්නාසේ තමාවම නසාගනි කියලා ප්‍රකාශ කරනවා. එතකොට අන්න අඥාන පුද්ගලයා අර විදියට භෝග තණ්හාව නිසා ඒ භෝග වලින් නැසීමටපත් වෙනවා, මරණයටපත් වෙනවා. නමුත් අර විදියට නිවන සොයන්න එවැනි මුලාවකට ලක් වෙන්නේ නැහැ. ඒ වගේම අර භෝග තණ්හාව නිසා මෝඩයා අනුන්ට කරන්නවත් බැරි වරදක් තමාටම කරගන්නවා. ආපදාවක් තමාටම කරගන්නවා කියන අදහස තමයි බුදුරජාණන් වහන්සේ ලබා දෙන්නේ. එතකොට ඒ ලබා දෙන අදහස අපි මතක් කරගත්තොත් අන්න හිත තුල මේ දෙබිඩෝ අර විදියට උරිස් දෙකේ දෙන්නේ වාඩි වෙලා ඉන්නවා, නිතරම කොඳුරනවා. එතකොට ඒ කෙඳිරිල්ල හරීම අමුතු කතාවක්, එකම කාසි දෙපැත්ත වගේ නැවත නැවත කැරකි කැරකි තියෙනවා. මේ දන් දීපු හිතම කියනවා තව ටිකකින් අයියෝ අපරාදේ කියලා කියනවා. ඉතින් ඒ වගේ එකක් එක්ක කොහොමද අපි ගනුදෙනු කරන්නේ කියන ප්‍රශ්නේ අපි ඉදිරියට ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ ගනුදෙනුව පිළිබඳ කතාබහක් තමයි අපිට මේ ගැළපිලා තියෙන්නේ. ඉතින් මේ සිහිය කියන දෙයක් පිළිබඳ අපි කතා කරනවානේ, සිහියෙන් අඳුනගෙන තියෙනවානේ. සිහියක් පිළිබඳ යම් කිසි විදියක උත්සාහයක් දරනවා. මොකද්ද මේ උත්සාහය? අන්න අපි කියනවා මේ විදියට ඇවිදින බව දැනගන්න, වාඩි වෙලා ඉන්න බව දැනගන්න, ඒ උත්සාහය දරන්න කියලා කියනවා. එතකොට ඒ දරන්න ගියාට මොකද? ඒක හරිම අමාරුයි, අපහසුයි කියලා තමයි කෙනෙක්ට තේරෙන්නේ. නැවත නැවත කරන්න ගියොත් එහෙම මරනවා වගේ, අම්බෝ ඌවා කරන්න බෑ කියලා කියන ගානට මත් වෙලා එනවා. මොකද උනේ? අර වැඩක් තියුණා, ඒ යම් කිසි පුහුණුවක් තියුණා. නමුත් ඒ පුහුණුව මේ තැනත්තට ප්‍රිය දනවන්නේ නැහැ, මේ තැනත්තට හිත බඳින්නේ නැහැ. ඒ වෙනුවට මේක බැරි වැඩක්, අපිට බැරි වැඩක්, වෙන කාට හරි වෙන කාලයක තමයි කරන්න පුළුවන් වෙන්නේ, මට නම් කොහොමවත් බෑ කියලා වගේ අදහසක් මේ තැනත්තට මතුවෙලා එනවා. ඉතින් ඔක තමයි ස්වභාවය. එතකොට එහෙම දැක්කහම, එහෙම තේරුණාම ඉතින් අතහැරලා දාන කට්ටිය ඕන් තරම් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ ගැන අපිට එහෙම ලොකුවට කතා බහ කරලා වැඩකුත් නැහැ. හැමදාම මොකක් හරි පටන් අරගෙන අන්න අර වඳුරෝ වැස්සේ කාලට ගෙවල් හැදුවා වගේ අතු ටිකක් එහෙමේ කළා, මොනවා හරි කල්පනා කරනවා. අනේ වැස්ස පෑවු ගමන් මොකද මතකවත් නැහැ එහෙම එකක් තිබුණා කියලා. අන්න මොකද වෙන්නේ? ගියපු දිහාවක්වත් හොයාගන්න නැහැ. ඉතින් එහෙම ගමන් අපිට දකින්න පුළුවන් අර හැම තැනම පහර පහර යන්නේ වගේ. එහෙම ගිහිල්ලා ඉතින් නිවනක් අල්ලන්න අමාරුයි, සැනසීමක් ලං කරගන්න අමාරුයි. මේක නැවත නැවත ජව කවන්න ඕනේ, නැවත නැවත එකම දේ කරන්න ඕනේ. ඒ කිරීම ජව කැවීම තුලින් තමයි නියම සැනසීමක් ලං කරගන්න පුළුවන්. වැඩි ඕනේ ඊයේ දවසේ අන්න අර මහා ගල් කුලක් ගුළු ගෙඩිකුත් අරගෙන දැන් මේ ගල බිඳලා දාන තමයි කල්පනාව. ඉතින් අර ඔය වයසක මහත්තෙක් ඉන්දියා, ඒ මහත්තයා කියන ස්වාමීන් වහන්සේ ඕක කරන්න බෑ, ඕක කරන්න බෑ හාමුදුරනේ, ඕක අපි ඉස්සෙල්ලා මේ ඕක ගලවලා එක්ක එළියට ගමු කියලා කියනවා. ඉතින් මට තියෙන වැඩේ මේ, මට ඔහොම එකක් කිව්වහම නිකන් ඒක ඇහෙන්නේ නැතු යනවා. ඒක ඒක අනිත් පැත්ත තමයි මට ඇහෙන්නේ, අපුලුවන් කිව්වා වගේ කියලා. ඉතින් මොකද කරන්නේ, ආයෙනම් මහත්තයෝ වැඩේ කරන්නකො මම නිකන් මේකට ගගහ ඉන්නම් කියලා. ඉතින් මේ කුළු ගෙඩියකුත් තරම් ඉතින් ගහනවා. පළවෙනි පාරක් ගැහුවා, අම්බෝ කිසිම නැ, වෙනසක් නැ. දෙවෙනි පාර ගැහුවා, ඊට වැඩිය ස්ථාවරයි. තුන්වෙනි පාර හතරවෙනි පාර ගහනකොට කලින් තරම්වත් වෙනසක් නැහැ. ඉතින් අන්න මොකද වෙන්නේ, ගොඩ දෙනෙක් පාරක් ගහනවා, දෙකක් ගහනවා, තුනක් ගහනවා, හතරක් ගහනවා, අඹු මේක කරන්න බෑ කියලා අතහැරලා දාලා යනවා. මේවා මේ කරන්න පුළුවන් දේවල් නෙමෙයි කියලා අතහැරලා දාලා යනවා. මොකද අර අර එහෙම ලොකු ආයෝජනයක් කරන්න කැමති නැහැ. අර අර පහුගිය දවසක කෙනෙක් කියනවා, මේ මේ ගෝබියා මේ මේ අරගල වලට එන්න එපා, මේ කොටකල් සංගහගෙන මේ බල්ලෝ අරගෙන හවසට මේ ඇවිදින්න යනවා වගේ, මේ අරගල වලට එන්න එපා, මේ මේ පැයකට දෙකකට යකෝ මේ ආණ්ඩුවක් එලවන්න හදන්නේ, කොටකල් සංගහගෙන බල්ලෝ අරගෙන ඇවිල්ලා මේක කරන්න පුළුවන්ද කියලා අහනවා. මේ ආණ්ඩුවක් එලවන්න හදන්නේ නැතු මේ නිකන් අර හවසට නිකන් වෝක් එකට යනවා වගේ ඇවිල්ලා ආණ්ඩු එලවන්න බෑ කියලා කියනවා. ඉතින් ඒ වගේ තමයි, ඒ වගේ තමයි අර විදියට නිකන් එක දිගට ජවයක් එක දිගට වෙහෙසක් දරන්න ගොඩ දෙනෙක් කැමති නැහැ, කැමති නැහැ. ඉතින් පාරක් ගහනවා, දෙකක් ගහනවා, තුනක් ගහනවා, හතරක් ගහනවා, අම්බු බෑ කියලා දැට දාල යනවා. ඊට පස්සේ තව කෙනෙක් ඇවිල්ලා කියනවා, ස්වාමීන් වහන්සේ මම ඔකට සැලැස්මක් කියනද? මං කෝ මේ සැලසුම් ඕනේ නැහැ, සැලසුම් ඕනේ නැහැ, අපි වෙන දවසක ඒකට අපොයින්ට්මන්ට් එකක් දාගමු කියලා කිව්වා. මං ඉතින් නිකන් මගේ පණ්ඩිතකමටත් එක මං කියනවා නිකන් අර ගොනා වගේ ඉන්න ඕනේ. රන්දරේගේ කතාවේ තියෙන නිකන් ගොනා වගේ ඉඳහන් කුවාම ඌ ගිහිල්ලා මගුල් ගෙදරට ගිහිල්ලා තප්පුලන්න ගන්නවා, එක එකට අයින්න ගන්නවා, එහෙමනේ. අනේ විදිහට ගොනා වගේ ඉන්න ඕනේ. අර උපාසක කට්ටිය ගොනා වගේ කියන දේට කරමු කියලා. ඉතින් මම තමයි පොර. ඔන්න ටික වෙලාවකින් පේනවා 10 කුඩිය පැත්තේ ඉඳලා ලොකු ස්වාමීන් වහන්සේ ආයුධයකුත් අරගෙන ඔන්න බැහැගෙන එනවා. ඉතින් දැන් මොකද කරන්නේ? දැන් මමත් තොලු පාත් කරගෙන මමත් ගොනා වගේ අර ගොඩටම බැහැලා මම සද්ද නැතුව ඉන්න ඕනේ. ඒ වෙලාවට කට ගහන්න ගියොත් ආයෙ ගුටි කන්න වෙනවා. ඒ වෙලාවට කට ගහන්න ගියොත් අන්න වැඩේ වරද්දගත්ත වෙනවා. මේක තමයි ක්‍රමේ. ඒක තමයි මේ සාසන ප්‍රතිපදාව. එහෙම නැතුව නිකන් බෑ කරන්න මේ වැඩේ. ටික දවසක් යනකොට අර ගොනා වගේ ඉඳපු එකාටත් ටික ටික තේරෙන්න ගන්නවා මෙහෙම තමයි මේ වැඩේ යන්නේ. මෙහෙම තමයි මේ විදියට කරන්නේ මේක. ඉතින් ඒක කාලෙත් එක්ක වෙන පරීක්ෂණයක්. පැවිද්ද තරම් ඒක නෑ අයි කොහෙවත්. අලුත් කෙනෙක් අහම ඉතින් අර නිකන් මහා නිකන් මේ මේ කිසිම හත පහකට ගණන් ගන්නේ නෑ. හත පහකට ගණන් ගන්නෑ. ආයි මේ මේ දාන තියෙන පහළම අඩියට දානවා. අර කියන අර මේ මේ පාත්‍රයක් තියුණලු කෙල පිරිච්ච පඩික්කමක්. පාත්‍රය නේ පඩික්කමක්. ඉතින් බුලත් කෙල පුරෝපු පඩික්කම දුන්නලු, ආ මේක මේ හොදගෙන එනවා ගිහිල්ලා කියලා දුන්නලු. ඊට පස්සේ ඉතින් මේ කෙනා බොහොම අමාරුවෙන් අරක හලලා මල අපිරියාව කොහොම කොහොම හරි හොදලා 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 ගෙනහලා දුන්නලු මෙන්න හාමුදුරනේ පඩික්කම කියලා. 50 ගාලා ආපහු කෙල පාරක් ගැහුවලු, ආපහු ගිහිල්ලා හොදන් එනවා කියලා කිව්වලු. ඉතින් පස්සෙලාවක මේ ලංගෙලා අහනෝ, අර මං දෙවනි පාර අර එහෙම මේ කෙල පාරක් ගහලා දුන්නට පස්සේ මේ තරහ ගියාද කියලා න පස්සේ ලාගේ හිමීට අහනවා. එතකොට මේ මේ කෙනා කියනවලු, නෑ මම මේ ඒ දවස්වල රැකියාව කරන කාලේ, මම ජොබ් එක කරන කාලේ කරේ, ඉස්පිරිතාලේක මම වැඩ කරේ, ඒකෙත් අර වයසක ලෙඩුන්ගේ අර පැරලයිස් වෙලා ඉන්න කට්ටියගේ පස්ස පැත්ත හොදවෙක ඒක තමයි මං කරේ. ඒකින්ද මේ බුලත් කෙල පාරක් කියන එක මට එච්චර ලොකු දෙයක් නෙමෙයි කියලා අර තැනත්තා ප්‍රකාශ කරනවා. ඒ විදිහේ එක්තරා විදිහක නිකන් අමුතු ඒකාධිපති ස්වභාවයක් කියලා හිතෙන්නත් පුළුවන්. ඒ තමයි මේ ක්‍රමේ. අන්න අර තියෙන පහළම අඩියට දාලා දෙන්න පුළුවන් වැඩ ගන්න පුළුවන් වැඩ ටික ඔක්කොම අරගෙන. ඉතින් එහෙම තමයි. ගුණාවගේ ඉඳහන් සෑහෙන වැඩ ගන්න බලාපොරොත්තු වෙනවා. ආයෙ ටික කරගෙන ඉඳපන්. කුවහම අන්න ටික 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 අන්න ගුණාවගේ ඉන්නකොට තම තමුන්ට ටික ටික තේරෙනවා. ආ මේක තමයි මේ යන වැඩේ. මේක තමයි ක්‍රමේ. ඉතින් අර කුර ගහලා, ලාඩම් ගහලා, ඊට පස්සේ නාස් ලනු දාලා අන්න ටික ටික ක්‍රමානුකූලව ගමනක්. ක්‍රමානුකූල හික්මීමක් තමයි තියෙන්නේ. ඒ අහිංසක බව නරකක් නෑ. මොකද අපි මේ මොන මොනවා හරි ලං කරගන්න ප්‍රතිපදාවක් නෙමෙයි නේ මේක. ඒ වෙනුවට මේක මේ අත්හරින ප්‍රතිපදාවක් තමයි තියෙන්නේ. තමුන්ගේ නම්බුනාම මාන්න ලං කරගන්න ප්‍රතිපදාවක් නෙමෙයි. ඒක අත්හරින ප්‍රතිපදාවක් තියෙන්නේ. ඒතර පුඹල 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 උඩ යවල් හරියන්නේ නෑ. මොකද හේතුව අනෝක කොයිල හැරි පුපුරලා යනවා අහුලං වැඩි හින්දම. ඒකින්ද පොඩ්ඩක් කාලෙකට පුඹනවා ආපහු උලන් යවනවා ආපහු පුඹනවා ආපහු උලන් යවනවා. ඉතින් හරි අමාරුයි මේ හරුපේ තේරුම් ගන්න. මේ බනිනවද ප්‍රශංසා කරනවද කියලා හොයාගන්න බැරි තරම්. මේ ඇත්තටම බැන්නද නැත්නම් ප්‍රශංසා කළාද? මම පෞගේ දවසක මොකද්ද අන්න මේ මේ විදිහ කතාවක් අන්න කියනවා මේ සුදු හාමුදුරු කෙනෙක් ගිහිල් අහන්නේ ඒ අහනවා මේ හාමුදුරුරු ටිකක් ඉන්නවා ගුරුන් වහන්සේව හම්බු වෙන්න මං එක්කන් එන්නද කියලා අහනවා. සුද්දෝ සුද්දෝ මෙහෙට අරන් එන්න තොට පිස්සුද කියලා අන්න අර ගුරු හාමුදුරු උත්තර දෙනවා. ඊට පස්සේ මේ සුදු හාමුදුරු මූණත් කළු කරගෙන අයියෝ මට හොඳටම බැන්නනේ මේ වැඩි හරි ගියේ නැහැ කියලා එළියට ගිහිල්ලා කියනවා. තියාන මොකද්ද කිව්වේ? ආ මේ සුද්දෝ සුද්දෝ මෙහෙ අරන් එන්න තොට පිස්සුද කියලා ඇහුවා කියලා. ආ නෑ ඒ අරන් එන්න කියලා තියෙන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. ඒ කියලා තියෙන්නේ එකන් එන්න කියලා. ඉතින් මේ කතා කරලා තියෙ බැනලද හා කියලාද කියලා හොයාගන්න බෑ. මේ ಗುಣ කියනවාද නැත්නම් බයිනවාද කියලා හොයාගන්න බෑ. ඉතින් අමුතු කේස් එකක් තියෙන්නේ. ඉතින් ඒක ඉතින් කාලෙත් එක්ක පරීක්ෂා කරමින් හොයාගන්න වෙනවා. නම් මොකද්ද මේ යන වැඩි? ඇයි මේ විදිහේ දෙක නැවත නැවත යෙදිලා ඉන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා. එහෙම කෙනෙක්ට එක දිගට යෙදිලා යෙදිලා අහිංසක වෙලා කරන්න පුළුවන් නම් එතන ඇතර එච්චර අමාරු නෑ. නැවත නැවත මේ ප්‍රතිපදාව යෙදෙනවා. නැවත නැවත අර විදිහේ වෙහෙසක් දරනවා. අර සිහිය පීටවන්න දරන වෙහෙස අර විදිහට ගලක් ගල් කුලක් බිඳින්න දරන වෙහෙස වගේ. ගහනවා ගහනවා හෙල්ලෙන්නේ නෑ. කරන්න බෑ. ආපෝ මේක හරියන මගුලක් නෙමෙයි කියලා අතැල්ලා දානවා. වෙන කෙනෙක් කල්පනා ඔහොම නෙමෙයි අපි මෙහෙම කරමු කියලා ඔන්නේ තව ආල්ටර්නේටිව් පාත්‍යක් එන. ඕකේ ගියා කියන්නේ ආපහු ගොඩ යාමක් නැහැ. මන්ද නැ මට නම් හොඳට තේරෙනවා මේ 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 සබ්ජෙක්ට් එකට අනුව කතා කරන්න ඕනේ. වැට පැන්නොත් ආයි බෑ කරන්න මේක. කැලේ පැනින්නේ කට්ටියත් එක්ක බෑ කරන්න. කැලේ පැන්නා වගේ නෙමෙයි. කැලේ පැනලා කැලේ ස්වභාවික වෙනවා. කැලේ නිව් නෝමල් වෙනවා. ඊට පස්සේ කැලේ ඉඳලා කතා කරනවා පාර යන්නේ උන්ට. කතාල්ල කියනවා අයියෝ ඕගොල්ලෝ මොකද ඔය පාර යන්නේ? එන්නකෝ මේ අපි වගේ කැලේට වෙලා ඉන්නකෝ. මේ කුළු ගති පාමින් ඉමුකෝ කියලා ඔන්න ඒ ගානට යනවා. මොකද දැන් කැලේ තමයි නිව් නෝමල් එයාට. ඒක තමයි අලුත් යථාර්ථය. ඒත් පාරේ යන්නේ උන් තමයි ඔඩ් විදියට පේන්නේ. ඉතින් ඔක තමයි වැඩේ. ඉතින් කැලේ පයින්නකොටම ගහන්නත් පුළුවන්. ඒක එක ක්‍රමයක්. එහෙම නැත්නම් ඉතින් කැලේ ගිහිල්ලා මොකක් හරි අවුලක් කරගෙන කයින කම්ම ඉන්නත් පුළුවන්. ඉතින් ඒ අවස්ථාවේදී ඒ විදිහට ඉතින් කොහොම කොහොම හරි ප්‍රතිචාර ලැබෙනවා වෙන්න පුළුවනි. ඉතින් ওই විදිහට කොහොම කොහොම හරි ඉතින් මම මේ කුළු ගෙඩි අරගෙන මගේ ඇඟේ පතේ අමාරුටත් එක්ක අන්න ගහගෙන ගහගෙන යනකොට මමත් හිතුවේ නෑ ඇත්තටම බිඳෙයි කියලා. නමුත් ඔන්න පාරවල් 15ක් 20ක් වගේ වදිනකොට පේනවා අර ගහන තැනේ ඉඳලා හතර අතට ඉරිදුවනවා. හීනීරක් ටික 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 මතුවලා එනවා. හතර අතට අන්න එතකොට මොකද්ද මේ කියන්නේ? මෙන්න සුබ සලකුණක් මතු වෙනවා අර කරන වැඩේ ප්‍රතිඵල තියෙනවා කියලා. තව ටිකක් ඒ විදිහටම කටයුතු කරොත් අන්න මොකද වෙන්නේ? මේ මහගල් කුල හතර අතේ දෙබා වෙලා කෑලි කෑලි විසි වෙලා බිමට පාත් වෙනවා. කොටස් වලට වෙන් වෙනවා. අර එක දිගට දරන යම්කිසි සිද්ධියක උත්සාහයක් හේතුවෙන් තමයි මේක උනේ. අන්න බලන්න ඒ වගේ දෙයක් දැක්කහම අපිට කොච්චරනම් මේ ප්‍රතිපදාවට ළඟ වෙන දෙයක්ද. ඉතින් දවසම දිව්වේ එකෙන් තමයි. ඒ හයි එක තමයි දවසම දිව්වේ. අර නිකන් නේචර්ස් හයි කියන්නේ අර ස්වභාවික වෙන්නේ නිකන් පොඩි හයි එකක්. ස්වභාවික වෙන්නේ සූස්තියක්. ඒ සූස්තිය තමයි දවස පුරාවට මේ මොකක්ද මේ ගලක් කුඩු ගල්ලා. පුදුම achievement එකක් තියෙන, හිතාගන්න බෑ. හිතාගන්න බෑ මේකට මෙච්චරම සතුටු වෙන්න පුළුවන්ද? දැන් මේ කීවෙනි වරද කියන්නේ කියලාත් මට මතක නැහැ. මොකද්ද ඔය achievement එක? මේ කුළු ගෙඩියකින් ගහලා ගලක් පොඩි කළා. මහා විශාල ගල, එහෙම ලොකු ගලකුත් නෙමෙයි බැලුවහම. නමුත් අන්න දවස පුරාවට ඒක තමයි පෙට්‍රල්. ඒක තමයි නිකන් අමුතු ජොලියක්, අමුතු හැඟීමක් දනවන. ඒ විදිහේ දෙයක් අන ප්‍රතිපදාවට කොච්චර අදාළද බලන්න. මේ කරන්න බෑ කියන වැඩක් ටික 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 නැවත නැවත පුරුදු කරනකොට අපිට දකින්න පුළුවන් මේ ඇවිදින කලබලේ ඇතුලේ මට පියවර දැනෙනවා. මේ ඇවිදින වාඩි වෙලා ඉන්න කලබලේ ඇතුලේ හුස්මක් දෙකක් දැනෙනවා. කියන හරි ඉඩ කඩක් මතුවෙලා එනවා. ඔන්නෝක තමයි අර සම්බාධ ස්ථානේ ඕකාසයක් හොයන්න කියන්නේ. ඉඩක් හොයන්න කියන්නේ. අන්න ඕක තමයි ඉඩ. අර විදියට සද්ද හිතවිලි අතරේ පියවර දැනෙනවා. කලබල අතරේ හුස්ම වැටෙනවා. අනාර ඉඩ කඩක් නෑ මේ ලෝකේ පය ගහ ගන්න තරම්වත් හැකියාවක් නෑ කියලා හිතුණාට මොකද? අන්න ටික ටික පය ගහන පොලවක් මතු වෙලා එනවා. අන්නේ මතු කර ගැනීම තමයි කරන්න ඕනේ. ඒ මතු කර ගැනීම කරනකොට කෙනෙක්ට දකින්න පුළුවන් මොකද්ද? මෙන්න මේ පය ගහන පොලව විදිහට අල්ලපු දෙයටත් එහා ගියපු ස්ථාවර බවක් මේ ක්‍රියාවලිය තුල තියෙනවා. මොකද්ද? අන්න සද්ද අතරේ නිහඬ බවක් අඳුන ගන්න අපිට පුළුවන්. හිතවිලි අතරේ, හිතවිලි දෙකක් අතරේ තියෙන හිස්තැනක් අපිට අඳුන ගන්න පුළුවන්. හුස්ම දෙකක් අතරේ තියෙන හිස්තැන අපිට අඳුන ගන්න පුළුවන්. නිහඬේ හඬ කියනවා, එහෙම නැත්නම් කෙල රස කියනවා, එහෙම නැත්නම් අර විදියට හිතවිලි දෙකක් අතර තියෙන හිස්තැන කියනවා, හුස්ම දෙකක් අතර තියෙන හිස්තැන කියනවා. අන්න අර දේවල් වලින් ඇහිරිලා කියලා අපිට පෙනුනට මොකද? බැලුවාම එහෙමම ඇහිරිලා නැහැ. ඒ වෙනුවට ආවරණේ වෙලා වගේ තිබුණාට මොකද? එච්චර ආවරණේ වෙලා නැහැ. අන අර කලබල අතරේ හිස්තැනක් පේනවා. එන්නේ හිස්තැන අඳුනගත්තොත් ඒ හිස්තැන තමයි අපි මේ කියන විදිහේ නිවැරදි විවේකයක්, නිවැරදි සැනසීමක් අපිට දනවන්නේ. ඒක ජීවිත පරිවර්තනයක් කරන සුළුයි. දැන් මම පහුගිය දවස්වල ඇත්තටම මගේ ඔළුවේ වැඩ කරපු දෙයක් තමයි දැන් මේ මිනිස්සු කියන જાතිය වෙනස් වෙනවද? මිනිස්සු කියන જાතිය වෙනස් වෙන්නේ නැහැ කිව්වොත් එතකොට මොකද වෙන්නේ? එතකොට ප්‍රතිපදාවක් ගැන අපිට කතා කරන්න බෑ. එහෙනම් කර්මයේ නියතිවාදයක් කියලා අර නිගණ්ඨනාද පුත්තගේ මෙව්ව එක තමයි ගන්න වෙන්නේ. නමුත් මෙන්න මේ විදිහට ප්‍රතිපදාවක් මතුවෙලා එනවා නම් මිනිස්සු වෙනස් කරන්න පුළුවන් වෙන්න ඕනේ. චරිත ස්වභාවේ වෙනස් වෙන විභවයක් තියෙන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට කතා කරන්න බෑනේ අඟුලිමාල කෙනෙක් රහත් කෙනෙක් බවට පත් වීම අපිට කතා කරන්න බෑ. අර විදිහට සන්තතෑමතියා රහත් වීම අපිට කතා කරන්න බෑ. නෑ. ඒ විදිහේ චරිත පරිවර්තනයක් වෙනවා. හැබැයි ඒ වෙන පරිවර්තනේ අපි හිතන තරම් ශීඝ්‍රත් නැහැ. අපි හිතන තරම් ක්‍රමානුකූලත් නැහැ. නමුත් පරිවර්තනයක් වෙනවා. පරිවර්තනයක් වෙනවා. දැන් උදාහරණයක් කිව්වොත් දැන් පහුගිය දවසක මේ අර නිකන් අර කොහොමද පොළොවේ පය ගහලා නැති වගේ කොල්ලෙක් අන්න මම සතියක් විතර නැවතිලා ඉන්න ආවේ කියලා ආවා. එතකොට මම විතුවේ දවස් දෙකකින් දෙකක්වත් ඉඳියොත් ලොකු දෙයක් කියන අදහස තමයි මොකද තියුනේ. සම්පූර්ණ නිකන් අර අඟහරු ලෝකේ ඉඳලා ආවා වගේ. තේරෙන්නේ නැහැ, මුකුත් තේරෙන්නේ නැහැ. මේ පොළවේ යන වැඩ විදිය, යන විදිය පිළිබඳ තේරෙන්නේ නැහැ. මොකද අමුතු ලෝකෙක ඇවිල්ලා. ඊට පස්සේ මේ කියනවා මේ සිංහලෙන් ඉතින් කියන ඒවා හරියට තේරෙන්නේ නැහැ. මම ඇහුවා ඔයාට සිංහල ද ප්‍රිෆර්ඩ් ලැංග්වේජ් එක ඉංග්ලිෂ්ද කියලා. ඊට පස්සේ කියනවා නෑ නෑ සිංහලෙන් කතා කරමු, මොකද මේ මට සිංහල උගන ගන්න උවමනාවක් තියෙනවලු. මේ කමටහන් උද්ද කරන්න ඇවිල්ලා සිංහල ඉගෙන ගන්න කියොත් නම් අමාරු වෙනවා ගොයියෝ. ඒකට පස්සේ වෙලාවක් දාගන්න වෙන වෙලාවක. මේ යන්නේ කතාව හා බොහොම ෂාප් විදිහට කතා කරන්න ඕනේ. එහෙම නැත්තම් මේ වැඩේ කරන්න බෑ. අනේ අන්තන් ලැංග්වේජ් එක මාරු වුණා ඊට පස්සේ. එහෙනම් දැන් තේරෙනවා, දැන් තේරෙනවා. මෙන්න මේ විදිහයි කියලා. ඉතින් කොහොම කොහොම හරි අන්න ටික 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 මේ තැනැත්තා අර ගියක් ඇතුලේ හැදිච්ච දරුවෙක්, අර විදිහට මහ පොළොවේ පය ගහලා නැති දරුවෙක්, මේ 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 වගේ පරිසරයක ඉන්නවා කියලා හිතන්නත් බැරි තරම්. මේ කොහෙදෝ යන පිරිසක් මැද්දේ මේ කැලේක මේ විදිහට ගල් ගත කරනවා. අන්න එතකොට මේ තරුණයා අපි හිතමු දවස් 10ක් ඉන්නකොට අන්න ඒ චරිත ස්වභාවය වෙන පරිවර්තනේ. අර නිකන් අර අමුතු ලෝකෙකින් ඇවිල්ලා ඒ ගත කරපු ස්වභාවය වෙනුවට ටික 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 කොහොමද අර වෙනස් වෙලා යම් කිසි දිග අර මිනිස්සු එක ගැටෙමින් ඒ කටයුතු කරමින් ගත කරන්නේ කියන පරිවර්තනේ වෙනවා. දවස් 10 දී දකින්න පුළුවන්. එයාට නදැනනත් අන්න බලයින කෙනෙක්ට දැනෙනවා මෙන්න මේ බලන්න වෙනස කියනවා. මම මේ මඩ වගේ ගා ගන්න කැමති නෑ, හැබැයි මම උත්සාහ කරනවා මේ වැඩේ කරන්න මේ කට්ටිය එක්ක. මට එතකොට දැනෙනවා මගේ හිත තුළ අමුතු අපිරියාවක් මෙතනින් කොවිලයි මේ පැනයම් දෝ කියන වගේ හැඟීමක් තියෙනවා. මේ මහත්තයා එක්ක බාත්රූම් එක හොදන්න ගියා. බාත්රූම් එක කවදාවත් හොදලා නැති කෙනෙක් මම. මේ වගේ කොමන් එකක් නම් කොහොමත්ම හොදලා නැහැ. නමුත් අන්න මට අපිරියාව මැද්දෙන් මම මේක කරා. ඒ ඇස්සේ කැරපොත් එප්පැන්න මගේ ඇඟට. මට සාමාන්‍ය කැරපොත්ත කියන જાතිය හරි අපිරියයි. මම කෑත් ගැහුවා. නමුත් මම එතනින් එහාට ෆෝබියා එකකට යන්න නොදී මම බලාගත්තා මට මේ අපිරියාවක් හිතට නැගිලා තියෙනවා. මේ විදිහේ හිතකින් තමයි මම ඉන්නේ කියලා මම අඳුනගත්තා කියලා සඳහන් කරනවා. එතකොට මොකද්ද මේ වෙන්නේ? අනේ ජීවිත පරිවර්තනයක්. අර නිකන් මල පිපෙනවා වගේ පිපිලා එනවා. දැන් ඔය සමහර කෙනෙක් ටක් ගාලා අඳුරන්න පුළුවන්. ආයි මාස කීපයක් එක දිගට 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 සැරින් සැරේ එනකොට එනකොට අර අඳුරු වෙලා තිබුණ මූණ සම්පූර්ණ නිකන් විකසිත වෙලා කුසුමක් වගේ වෙලා හිනාව ඇවිල්ලා නිකන් අමුතු ජීවිත පරිවර්තනයක්. අමුතු ජීවිත පරිවර්තනය. අර මෙච්චරට මේ නිකම් ළඟද කියලා ප්‍රශ්නෙකුත් මතුවෙනවා. නිකන් අර නිකන් ඉරේලිය පොඩ්ඩක් වැටෙනකන් බලාපොරොත්තුෙන් ඉන්න නෙළුමක් වගේ පොඩි උණුසුමකින් අන්න පිපිලා එනවා. නැත්තම් අර බුදුරජාණන් වහන්සේ කියන්නේ මේක දඹ රත්තරන්, හැබැයි මේ තියෙන වටේ තියෙන මලකට තට්ටුවක්. එතකොට ප්‍රශ්නයක් මතුවෙනවා, මෙච්චර මේ චුට්ටද මේ මලකද තට්ටුව කියලා. නිකන් අර කාසියක් තිබ්බ ගමන් රත්තරන මතුවෙන ගානට එපමණකට පොඩ්ඩද කියලා. නෑ එහෙම කට්ටි ඉන්නවා. එහෙම පිපෙන්න ආසන්න නෙළුම් තියෙනවා. අර විදියට මාස කිහිපයක් යනකොට තේරෙනවා මේ තැනත්තා නිකන් අර නිකන් මලක් පිපිලා වගේ හරිම විවෘතයි, විවේකීව කල්ගත කරනවා. නූනේනේ නිකන් අර හිනා මලක් පිපිලා වගේ මේ කොහෙදෝ සැඟවිලා තිබුණ හිනාවක්. ඉතින් මම කියනවා දැන් නම් හිනාවේ හැටියට නම් ගොයියෝ වැඩේ හරි. ඉනාවේ හැටියට වැඩේ හරි. මොකද නැත්තම් ওই විදිහට විවෘතව ඉන්න බෑ. ওই විදිහට විවේකී මනසකින් කටයුතු කරන්න බෑ. ඉනාවෙන් කිව්ව හැකි. ඒ වගේ ජීවිත පරිවර්තනයක් වෙනස් වීමක් වෙන්න පුළුවනි. වෙනස් වෙනවටත් වැඩිය අර තමුන්ගේ නියම විභවය අඳුන ගන්නවා කිව්වොත් ඒක ගොඩක් සාධාරණයි. අර මලකඩ තට්ටුව වෙනුවට ඒට යටින් තියෙන නිවැරදි ස්වභාවය අඳුන ගැනීමක් තමයි ඒකෙදි වෙන්නේ. ඒතර දැන් අපි හිතමු සමහර චරිත ඉන්නවා අන්න රාගේ තමයි වැඩ කරන්නේ. කාන්තාවක් කෙරෙහි වෙන්න පුළුවන්, පිරිමි කෙනෙක් කෙරෙහි වෙන්න පුළුවන්, නැත්නම් ඔය දෙකම කලවම් කරගත්ත කට්ටියක් ඉන්නවා. එම නැතුව අමුතුම ස්වභාවය කට්ටියක් තියෙනවා. ඉතින් ඔයක ඒවා තියෙනවානේ, තියෙනවා නිකන් අර කැටගරි එකක් තියෙනවා. එතකොට ඒ මිනිස්සුන්ගේ ඒ ආසාව අපි කොහොමද නිර්ණය කරන්නේ? දැන් අපේ හිත තුළ පිරිමියෙක්ට හරි කාන්තාවකට හරි කාට හරි බැඳෙන බැඳීම අපි කොහොමද වෙන කෙනෙක්ගේ එක නිර්ණය කරන්නේ? සමාජ සම්මතයටම විය යුතුද ඒ දේවල් කියන ප්‍රශ්නයක් මතුවෙනවානේ. එහෙම නැහැ, ඒ වෙනුවට තමුන්ගේ හිත තුළ සංකල්පම තමයි කෙනෙක්ට රාගය දනවන්නේ. එතකොට එයාට අර කුයි කුයි ගාන්නේ පිරිමි කෙනෙක් දැක්කහම නම් පිරිමියෙට කියලා හිතමුකෝ. පිරිමියෙට පිරිමි කෙනෙක් දැක්කහම කුයි කුයි ගානවා නම් ඉතින් ඒ තැනත්තට ඒ බටන් එක වෙන විදිය තමයි. ඉතින් අපි කොච්චර ගිහිල්ලා අනිත් බටන් ඔබන්න හැරිවට හරියන්නේ නැහැ. ඒගොල්ලොත් මනුස්සයෝ කියන බාර ගැනීම සිද්ධ කරන්න වෙනවා අපහසුවෙන්. මුත් අර සම්ප්‍රදාය පොඩ්ඩක් බිඳලා බලන්න වෙනවා. මේවා ලෝක සම්මත නෑ. හැබැයි මෙහෙම දේවල් තියෙනවා. මේයෝ මේ කාලේ ඕනේ නෑ, ඒ කාලෙත් තියලා තියෙනවා. ඔය ත්‍රිපිටකේ අරන් බලන්න, විනය පොත අරන් බලන්න, ඔය පිළිබඳ විස්තර ඔච්චර තියෙනවා. කියන්නේ පුදුම විස්තරයක් තියෙනවා, බුදුහිස්තරයක් තියෙනවා කියන මේ විදිහ පුද්ගලයෝ ඉන්නවා ඒගොල්ලන්ගේ සංකල්ප අර විදිහට. එතකොට ඒ මිනිස්සු මේ සමාජයෙන් නිග්‍රහයක් ලබනවා සමහර විට. ලැබුවට ඉතින් ඒ චරිත ස්වභාවය කොහොමද වෙනස් කරන්නේ? ඒගොල්ලන්ගේ බැඳෙන බැඳීම මේ විදිහට තමයි. ඒගොල්ලන්ට කුයි කුයි ගන්න ඒකෙන් තමයි. මේ අපි මක්ක කරන්නේ අනිත් කට්ටිය ගිහිල්ලා ඕක ඕම නෙමෙයි මේම කරමු කියලා කියන්නේ හදුවට හරියන්නේ නැහැනේ. ඒ තම තමන්ගේ සංකල්ප ලෝකේ. එතකොට ඒක යුනික්, ඒක එක එක්කෙනාට ආයි වෙන දෙකක් නෑ, එක වගේ දෙකක් නෑ, කොපියක් නෑ, රැංගිලි සලකුණක් වගේ එක එක්කෙනාට හරිම යුනික් ලෝකෙක අපි හිර වෙලා ඉන්නේ. ඉතින් ඒ ලෝකේ හිත් බඳින්නේ එක එක දේවල් වලට. ඉතින් ඒ වෙනස අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ විනය පොතේ අපිට දකින්න ලැබෙන ඔය බණ්ඩක කතාවක් එහෙම කියනවා. එතකොට මේ පුරුෂ ස්වභාවයක් නැති කෙනෙක් ඇවිල්ලා මේ විදිහට, ඒ කියන්නේ ඔය මාසේ පක්ෂවලට කියන්නේ පෙර පක්ෂය අව පක්ෂය, ඒ විදිහට අර හඳේ ගමන අනුව සති දෙකක් මේ තැනැත්තා යම් කිසි විදිහක ස්වභාව පුරුෂයෙක් විදිහට කටයුතු කරනවා. අන සති දෙකකදී මේ තැනැත්තා යම් කිසි විදිහක පණ්ඩක ස්වභාවයකට පත් වෙනවා. එතකොට කියනවා අර සති දෙකේ හරි ඇවිල්ලා උපසම්පදා විල්ලුව දෙන්නේ සති දෙකට කියලා පැනවුමක් තියෙනවා. එතකොට බලන්න මේ විදිහේ මානුෂික හැඟීමකින් තමයි මේ ඒ විනය පොත ලියවිලා තියෙන්නේ. මොකද හැමෝම මිනිස්සු. එතකොට අර සති දෙකකට උපසම්පදා දෙන්න කියන, මොකද උපසම්පදා මාලකේ කෙලින්ම අහනවා පුරිසෝසි කියලා අහනවා, පුරුෂෙද්ද කියලා අහනවා, ගංගක පැත්තර ගොඩක් කතා කරලා අහනවා. ඉතින් අර ඕක පාලියෙන් යහන්නේ සමහරු, ඉතින් ඕක කටපාඩම් කරගෙන යනවා. කටපාඩම් කරන්නේ ඉතින් එකයි තියෙන්නේ, අත්තිබන්තේ නත්තිබන්තේ ඔන්නෝම දෙකක් තියෙනවා. ඉතින් සමහර වෙලාවට වැරදිලා වගේ අන්න අනිත් උත්තරේ කියවෙනවා. මේ හිතලා ගුවා නෙමෙයි, වැරදිලා වගේ අර කටපාඩම් කරපු එක ගොඩයි හාට මෙහාට. ඉතින් පොඩ අර සිංහලෙන් අහලා කියනවා ඒකමද කිව්වේ කියලා. අනේ ඒක නෙමෙයි කියලා තියෙන බලනකොට එහෙම ප්‍රශ්නත් වෙනවා. සමහරවනේ අර වාඩි වෙන්න තේරෙන්නේ නැති කට්ටියකින් අහන්න හේතුකුත් නැහැ. ආයි දැක්ක ගමන් කියන්න පුළුවන් පුරිසෝසි කියලා. ආයි ඉතින් අහන්න දෙයක් නැහැ ආයි. මොකද වාඩි වෙන්න තේරෙන්නේ නැහැ. අර සාරම ඇඳගෙන වාඩි වෙන්න තේරෙන්නේ නැහැ. අන්දනිය ඇඳගෙන වාඩි වෙන්න. එතකොට ඉතින් අහන්න දෙයක් නැහැ. ඉතින් ඒ වගේ මානුෂික විදිහට තමයි බලලා තියෙන්නේ කියනවා. අන සති දෙකක් මෙයා පුරුෂයෙක්. ඒ සති දෙක ඇතුළත උපසම්පදාව ඉල්ලගෙන આવොත්, ඉල්ලගෙන આવොත්, ඉල්ලගෙන આવොත් දෙන්න කියලා ප්‍රකාශ කරනවා. ඒ වගේ මානසික ස්වභාවයක් කාකා තුලත් තියෙනවා. ඒව අපිට වෙනස් කරන්න බෑ. ඒක බාරගෙන තමුන්ගේ ගමන යන දෙයක් තමයි අපිට ලං කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට මේ හිතේ ස්වභාවය දැනගත්තොත්, මෙන්න මේ රාග සහිත හිතක් කියලා අඳුනගත්තොත්, මේ රාග හිත උනත් අර මොනවට වේවා, පුරුෂයෙක්ට වේවා, ස්ත්‍රීට වේවා, මොනවට හරි තියෙන මේ රාග හිත මේ විදියට නිතර නිතර තමුන් වෙහෙසන රාගේ උනත් අන්න කාලෙත් එක්ක මේ වගේ ප්‍රතිපදාවක් එක්ක මොකද වෙන්නේ වෙනස් ස්වභාවයකට පත් වෙනවා. එයාට හැදෙනවා නිව් නෝමල් එකක්, අලුත් යථාර්ථයක් හැදෙනවා. මොකද ඒ අලුත් යථාර්ථේ අන්න අච්චර රාග බරිත නෑ. තාමත් බඩු තියෙනවා, තාමත් ගිනි කූර ගැහුවොත් පත්තු වෙනවා, හැබැයි අච්චර බරිත නෑ, අච්චර වෙහෙසන් නෑ. අන්න තව කාලයක් ගියාම තව පරිවර්තනයක් වෙනකොට සමහර විට මේ තැනත තේරෙනවා, ඉස්සර නම් මේ විදිහේ රාග හිතක් හිතට නගා ගත්තාම මේක සති ගණන් මාස ගණන් හිතන්න පුළුවන්. සිදුවීමක් වෙච්ච දෙයක් මතක් කරගත්තාම සති ගණන් මාස ගණන් හිතන්න පුළුවන්. නමුත් දැන් එච්චර පවතින්නේ නැහැ. දැන් ගිනි කූර ගහනවා, අර අර ලයිටරේ තියෙන අර ගෑස් ඉවර වුණාම ස්පාක් එක එනවා. ස්පාක් එක වුණාට මොකද දැල්ලා එන්නේ නැහැ. ඉතින් ස්පාක් කරනවා 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 කරනවා, ඉතින් වැඩක් නැහැ, ගෑස් නැහැ. ගෑස් නැහැ. ගෑසුත් නැහැ, පෙට්‍රලුත් නැහැ, ඩීසලුත් නැහැ. ඉතින් ඒකෙන්ද පස්ස නැහැ, දැන් පෝලින් නැහැ. තියනවලන්නේ පෝලින් තියෙන්නේ කියන මේ මේ ගෑ ඩීසල් නැලු, මේ කූපන් බෙදනවලු. කූපන් හිඳලා තෙල් ගන්න ඈ. ඉස්සෙල්ලා ඩීසල් තියෙන්නේ බෑ, කූපන් බෙදන්න කලින්. ඒක ගෑස් නැති වුණාම පස්සෙන් නැන්නේ. පත්තු වෙන්නේ නැහැ. ඒ වගේ තමයි. අර විදියට ස්පාක් එක එනවා, තාමත් එනවා, අර විදියටම එනවා. හැබැයි ඒක දැල්ලිලා යන්නේ නැහැ. අන්න මොකද වෙන්නේ? එයාගේ අලුත් යථාර්ථය තමයි ඒක. ඔය විදිහ ජීවිත පරිවර්තනයක් ඉතින් ඕක ඉතින් සෑහෙන ගමනක් තමයි. හැබැයි ඔය කියන තරම් දුරක් නෑ. මේකයි කිව්වේ අර නිකන් හූර්ලා බලනකොට අර විදිහේ මේ සති ගණන් මාස ගණන් එදිච්ච කෙනෙක් සමහර විට අහනවා, මේ ගෙදර ඉඳලා මේ වගේ දේවල් වෙන්න පුළුවන්ද? ඔබ වහන්සේලා පැවිදි වෙලානේ, අපි මේ ගෙදර නේදාම මෙහෙම වෙන්න පුළුවන්ද? මේ වෙලා තියෙන්නේ ඉතින් පැවිදි වුණත් එකයි ගෙදර ඉඳියත් එකයි කියන එන්නේ වෙනස එනකම් වැඩේ කරන්න ඕන. එතකොට ඇවිල්ලා පැවිදි වුණත් එකයි ගෙදර ඉඳියත් එකයි, වෙනසක් නැහැ. හරිගෙන මුනිවරෙක් මාළු මාකට් එකට යනවා. කන්දකින් ඉඳපු මුනිවරෙක් මාළු මාකට් එකට යනවා. මොකද මේ යන්නේ? මාළු මාකට් එකට ගියාම වෙනසක් තියෙනවා නම් තාම වැඩ ඉවර නැහැ. ඉවර වෙලා වෙන්න බෑ. මාළු මාකට් එකයි කන්දයි දෙකම එක නම් අන්න වැඩේ හරි. තෙන්නේ විදිහ ගමනක්. ඒ විදිහ ගමනක යනකොට යනකොට මොකද වෙන්නේ? මෙන්න මේ දේවල් වල වටිනකම අඩු වෙලා අර දේවල් අතර තියෙන ඉඩකඩ පිළිබඳ වටිනකමක් තමයි එන්නේ. එතකොට එහෙම කරන කෙනෙක්ට දකින්න පුළුවනි අන්න මේ අපි කියන්නේ මේ හොඳ දේවල් සුදු දේවල් කියලා කියමු. අන්න සුදු දේවල් අල්ලනකොට ඒක පිටිපස්සෙන් කළු දේත් ගැලපිලා එනවා. ආලෝක ප්‍රභවය නිසාම අන්න හෙවන අල්ලකුත් ගැලපිලා එනවා. එතකොට අර විදිහට කාසි දෙපැත්ත වගේ මෙන්න මේ දන් දෙන සිතුවිල්ල නිසාම ලෝභකමකුත් ගැලපිලා එන්න පුළුවන්. මෛත්‍රිය වැඩිම නිසාම ද්වේෂයකුත් ගැලපිලා එන්න පුළුවන්. අන්න එක හිතේ දෙපැත්ත. මෙන්න මේ දෙපැත්ත අඳුනගත්ත කෙනෙක්ට අන්න හොඳින් වඩා හොඳට යන ප්‍රතිපදාවක් මතුවෙලා එනවා. හොඳ අතහැරලා තමයි වඩා හොඳට යන්න වෙන්නේ. එතකොට මුලින් කෙනෙක්ට හොඳ දේවල් හොඳයි. නමුත් පහු වෙනකොට අන්න දාන දෙන හිතවිල්ලත් වගේම ලෝභ හිතවිල්ලත් දෙකම එකට බැඳලා ජලයේ පාකර හැරීමක්. මෛත්‍රියයි ද්වේෂයයි දෙකම එකට බැඳලා ජලයේ පාකර හැරීමක්. මෙන්න මේ තියෙන යම් යම් හොඳ නරක ගුණාංග තියනවාද? ඒවා එකම කාසියේ දෙපැත්ත. ඒ නිසාම තමයි අන්න දන් දෙන ස්වභාවය නිසාම තමයි අන්න පස්සේ දවසක ලෝභකමක් මතුවෙලා ඉන්න පුළුවන්. ඉතින් මේ ප්‍රතිපදාවක් ගැන කියන්නේ. එතකොට මුලින් ඇවිල්ලා මේකට බැස ගන්න කෙනෙක් තා දන් දෙන්න හොඳයි හොඳයි අමාරුවෙන් හරි කරන් කියලා තමයි කියන්න වෙන්නේ. නමුත් පහුපහු වෙනකොට අන්න තේරෙනවා දෙකම විස සහිතයි. අපිට හරිම ලේසි අඳුන ගන්න අර මොකද්ද ද්වේෂය විස සහිතයි ලෝභකම විස සහිතයි කියලා අඳුන ගන්න අපිට හරි ලේසි. ඒකයි නිකන් හැමෝටම තේරෙනවා, බලපු ගමන් තේරෙනවා, ඝර්ෂණය තේරෙනවා. නමුත් කවුද බාරගන්න කැමති මේ 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 චාගය විස සහිතයි කියලා? කවුද බාරගන්න කැමති මෛත්‍රියෙත් විස සැඟවිලා තියෙනවා කියලා? ඒක බාරගන්න සූදානම් නෑ අපි. ඒකේ අපිට එහෙම වෙහෙසක් පේන්නේ නෑ. නමුත් ඒ හොඳත් අතහරින්න වෙනවා කෙනෙක් වඩා හොඳට යනවා නම්. එන්න ඒ විදිහේ පරිවර්තනයක් තමයි තියෙන්නේ. මේ දෙකම හිතිවිලි, මේ දෙකම හැඟීම් මේවා අපිව සංසාරයට බඳවනවා. එකම විදිහ බන්ධනේ තියෙන්නේ, එකක් අඳුරගන්න ලේසි, අනිත් එක අමාරුයි. නමුත් දෙකම අතහැරිය දවසක ඒ තැනැත්තට දකින්න පුළුවන් මෙන්න මේ මේවට තියෙන අයිතිය අතහැරලා දැමීම තුළින් තමයි නියම ප්‍රතිපදාවක් මතුවෙලා එන්නේ. එක්තරා විදිහක එහෙනම් ඉස්සෙල්ලා භාවනා කරලා ඉවර කරලා තමයි ඇවිල්ලා දන් දෙන්න වෙන්නේ. හරි ප්‍රශ්නයක් එතකොට ඇත්තටම. මොකද හේතු අර විදිහට තුන් සීත පහදවාගෙන දෙන්නේ කොහොමද කියන ප්‍රශ්නේ තියෙන්නේ. සෙල්ලම් නැහැ වැඩි. ඉස්සෙල්ලා භාවනා කරලා රහත් වෙලා ඉඳ ඇවිල්ලා තමයි දාන දෙන්න වෙන්නේ. මොකද තුන් සීත පහදවාගෙන දෙන්න. අන්න එයාට පුළුවනි. මොකද එයා කරන්නේ අන්න අර දෙන සිතුවිල්ලත් එයාගේ කරන්නේ නැහැ. අර එන ලෝභකමත් එයාගේ කරන්නේ. ඒ දෙකම තමුන්ගේ අයිතියෙන් අතහැරලා. අයිතිය අතහැරලා. දන දෙන සිතුවිල්ලත් අයිතිය අතහැරලා. අර විදියට ඒක මත පදනම් වෙලා එන ලෝභකමෙත් අයිතිය අතහැරලා. අන්න එතකොට එයාට සුපිරිසිදු දානයක් දෙන්න පුළුවන්. මොකද ඒක අපේක්ෂාවකින් නෙමෙයි දෙන්නේ. දැන් දීලා කිසි අපේක්ෂාවකුත් නැහැ. ඒ අපේක්ෂාව නැති නිසාම අර විදියට ලෝභකම පිළිබඳ අපේක්ෂාවකුත් එයාට අදාළ නැහැ. තියනවා එන්න පුළුවන්, ඒ හිතවිලි තියනවා එන්න පුළුවන්. ඒවට ඇති බන්ධනේ තමයි බිඳිලා තියෙන්නේ. කොහෙදෝ අහසක වලාකුළු තියනවා. ඉතින් මොකද්ද ප්‍රශ්නේ? අනේ මගේම වලාකුළු බලන්න අහස කැත කළයි කියලා කිව්වොත් අන්න එතකොට ලෙඩක්. ඔන්න ඒ විදිහේ විසඳුමක් තියෙන්නේ. එතකොට ඒ විසඳුම බාරගන්න කී දෙනෙක් කැමති වෙයිද කියලා මම දන්නේ නැහැ. අපි ඔය වගේ වැඩ කැමති නැහැ. අපිට ඕනේ අර මුල කෑල්ල තියාගන්න ඕනේ. ඒක තියාගෙන තමයි ඉතුරු ටික යන්න කල්පනා කරන්නේ. නමුත් එහෙම ගමනක් ගිහිල්ලා අහවර කරන්න බෑ. මේකයි වැඩේ. ඒතර ওই විදිහට ප්‍රතිපදාව හෙදෙන කෙනෙක්ට තේරෙනවා මෙන්න මේ එකම කාසිය දෙපැත්ත කොහොමද තමුන් තුලින් වැඩ කරන්නේ කියලා. ඒක හරිම අමුතු වැඩක්. අමුතු වැඩක්. ඒක නැවත 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 දකින්න ඕනේ. මේ ගත්ත දේ, රැස් කරගත්ත දේ අපි විසින්ම විනාශ කරන්නේ කොහොමද? තමුන්ගේම දරුවා තමුන්ම නසන්නේ කොහොමද කියන ස්වභාවය දැක ගන්න පුළුවන්. පස්සේ කේන්ද්‍රිකාවට වැඩන්නේ අයියෝ අමාරුවෙන් හදාගත්ත දරුවා මේ කැලේට කොලේට ගියා, විනාශ වෙලා ගියා කිව්වට වැඩන්නේ නැහැ. තමුන්ගේම දරුවා තමයි නසන්නේ. නසන්නේ තායි කෙලින්ම නිකන් අනම්මනන්නේ. කරන එක කරනවා තමයි. ඒ වගේ තත්ත්වයක් පිළිබඳ තමයි කතා කරන්නේ. ඒක ඉදින් සෙල්ලම් නැහැ. කරලා කරලා බලන්න. ඔය කියන විදිහට අමාරුත් නැහැ. මේ එකම දෙපැත්ත කොහොමද කණපිට පෙරලෙන්නේ? දැයියෙත් උනා මොකද්ද දැන් මම කිව්වේ අතනින් පටන් ගත්තේ, හොඳින් පටන් ගත්තේ. දැන් දන්නේම නැතුව කතා බහ වඩා හොඳට ගියා. ගියපු ගමන් කෙනෙක් පැනලා අහනවා දැන් ඔබ වහන්සේ අතනින් ඉන්නේ පටන් ගත්තේ. දැන් කිව්වනේ මේක හොඳයි කියලා. දැන් කියනවනේ ඒකත් හර නැහැ කියලා. ඇත්ත තමයි. සෑහෙන වාරයක් මමම වරද්ද ගන්න. මොකද්ද කියන්නේ පරස්පර විරෝධී කියන්නේ? මමම පරස්පර විරෝධී කතා දද දවසට මේ පැයටත් සෑහෙන කියන්නේ නැති. ඒකම තමයි ඉතින් ප්‍රතිපදා වෙන්නේ. එක්කෝ මේක නිකන් මේක තේරෙන්නේ නැති ඉඳ කියනවා වෙන්නත් පුළුවන්. නිකන් ජාමේ බේරගන්න, ඔළුව බේරගන්න. දන්නෝ දනිති. ඒ වගේ පරස්පර වෙනවා මේක. අර ස්ථිරව මෙහෙම යන්න ඕනේ, මේ ඉර දිගේ යන්න ඕනේ කියන කට්ටිය නම් කොහොමවත් තේරෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ හිතනවා බෑ මෙහෙම වෙන්න බෑ කියනවනේ. එකක් කියන්න, හරියට එකක් කියන්න, නිකන් දෙක තුනේ ඒවා තියෙන්න බෑ, කතා එහෙම තියෙන්න බෑ කියලා කියනවා. බෑ එහෙම බෑ, මේක මේ අර නිකන් දැවෙන ගින්නක් වගේ වෙනස් වෙන ලෝකයක්. ඒ ලෝකේ කොහොමද අපි එකක් පලවන්නේ? එහෙම පැනෙව්වොත් ඒක වැරදි. වැරදි ප්‍රතිපදාව. නැ මුලින් එන කෙනාට කියනවා හොඳයි හොඳ හොඳයි බලන්න මේ අපිත් මේ අමාරුවෙන් ඇපිලා ඉන්නේ, මොනවා හරි ගෙනාලා දුන්නොත් වටිනව නේද කියලා කියනවා. අනේ ඉතින් මොනවා අරන් එනවා මොනවද? අන්න මෙන්න ඔබ වහන්සේට මම ගෙනාලා මේ හකුරු බලන්න, මේ බොම අමාරින් මේ හොයාගෙන ආවේ හකුරු කියලා, මේ හොඳ කිතුල් මහකුරු කියලා දෙනවා. ඊට පස්සේ ඒ මරගෙන ඒ අතින් අනිත් එකට දෙනවා. මෙන්න මේක අර දාන්සාලාවෙන් තියෙනවා. ඉතින් අර දීපු එකාට අයියෝ ඉතින් මොකද කරන්නේ? ඒක තමයි වැඩේ. හිතනවා මේ බෝතලයක දාලා හාමුදුරුව ඇඟ නිදිය ගන්නකොටත් උතුරුළු කරගෙන නිදාගනි මගේ හකුරු බෑ කියලා. ඒක එවලේම යවන්න ඕනේ ධනශාලාවට. අන්න මේක ධනශාලාවෙන් ගිහිල්ලා තියෙනවා කියලා තව අනිත් පැත්තේ එක්කෙනාටම දෙන්න ඕනේ. අනේ එතකොට කමටහන් සුද්ධ වෙනවා, ඉක්මෙන් ඉක්මනට ඉක්මනට සුද්ධ වෙනවා. එහෙම නැත්තම් හරි අමාරුයි. ඉතින් ඒකින්ද අපි යෙදිලා බලමු. ඉතින් මේ වගේ අවස්ථාවක් ගැලපිලා තියෙන එකත් ලොකු ජයග්‍රහණයක් අපිට. හැමදාම මේ විදිහට නැවත නැවත හමු වෙලා කතා බහ කරන්න, මේ විදිහ ප්‍රතිපදාවක් ගැන කතා බහ කරන්න, මේ විදිහ ගමනක් යන්න. ඉතින් මේ සංවිධායක කට්ටිය සෑහෙන මහන්සි වෙලා තමයි මේ වැඩේ කරන්නේ. එහෙම මෙහෙම වලිග හපාගෙන ඉතින් ওই නදීපේ විදිය මේ දඟලනවා, වැරදි මීටින් ස්ටාර්ට් කරනවා. ඉතින් ඔහොම තමයි කොම කොම හරි වැඩේ යනවනේ. ඒක ලොකු ජයග්‍රහණයක්. ඊට පස්සේ රාජිකත් පහුගිය දවසක මොකද්ද චෝදනාව? මේ කිසිම ඇප්‍රීෂියේෂන් එකක් නැහැ. මෙච්චර මේ අපි කරනවා කිසිම නැහැනේ. ලොකු හාමුදුරුවෝ කියන අන්න උඹට කවුද බැන්නා? කවුද? රාජික. කොච්චර කරත් ඉවරයක් නැහැ කිව්වා. කොච්චර කරත් කිසිම ඇප්‍රීෂියේෂන් එකක් නැහැ කිව්වා. නැතුව නෙමෙයි නිකන් අර නිකන් තියනවා. අර ඒක තියුණාට ඉතින් කියවෙන්නේ හරි අමාරුවෙන්. කියන්නේ නිකන් බොහොම අමාරුවෙන් ඉඳලා ඉරලා තමයි කියවෙන්නේ. ඒකත් නිකන් අර නිකන් මේ ඉබ්බෙක්ගෙන් පියාදු ගන්න වගේ තමයි මේ වචන එළියට එන්නේ. දැන් ඔය කැරල්ලට අමතරව තව කැරල්ලක් එනවා. ඊයේ අර ඩුබායි වැඩසටහනෙත් එතනත් ඉන්නවා හතර දෙනෙක්. සෑහෙන මහන්සි වෙලා ඒගොල්ලෝ රිහර්සල් උත් කරනවා මේ ඇක්ටිවිටීස් වලට. කට්ටිය එකතු වෙලා රිහර්සල් උත් කරනවා. ඉතින් මීටින් දාගෙන මෙන්න ස්වාමීන් වහන්සේ ලොකු පස ටිකක් තියෙනවා. මොනවද? සති හතරට මෙහෙම දේවල් හතරක් තියෙනවා. ඉන්නේ තුන් දෙනයි. අයියෝ ඕක ගානක් නැහැ. අපිට මේ ලංකාවේ මේ වෙලා තියෙන දේවල් වල හැටියට අයියෝ ඕ වගේ වට අපි සැලෙන්නේ. ඔය පොඩ්ඩ මුහුද මුහුද මේ නිකන් රැළ උස් පහත් වුණාට අපි ගණන් ගන්නෑ. සුනාමියක් වගේ ආවෝ ඇවිල්ලා තියෙන එකේ රැළවලට කවුද අප්පා සැලෙන්නේ කියලා ගොවාම ඉතින් හරි නිකන් මූණ බර වෙනවා. මෙච්චර මේ අමාරුවෙන් අපි මේ ඇදගෙන යනවා කිසිම ඇප්‍රීෂියේෂන් එකක් නැහැ කියලා. නැතුව නෙමෙයි තියෙනවා අප්පා දෙයියනේ එහෙම එකක් තියෙනවා. අර නිකන් පොඩ්ඩක් නිකන් අර නිකන් අර කියන්න අමතක වෙන ගතියක් තමයි තියෙන්නේ. නිකන් කියවෙන්නේ නැති ගතියක් තියෙනවා. ඒකත් මගේ ලෝභකමක් වෙන්නත් පුළුවන්. අර නිකන් වැඩේ කෙරෙනකන් ඒකේ අගයක් නැහැනේ. ඔන්න දවසක අන්න නෝනා කෑම උයනකන් අගයක් නැහැ. දවසක බඩගිනි වුණ දවසට යකෝ මේ ගෑණි කියලා ඔන්න ඉතින් එදාට තමයි තේරෙන්නේ වැඩි. ඉතින් එහෙම එකක් තමයි. ඒකින්ද අපි ඉතින් කොහොම හරි අමාරුවෙන් හරි මතක් කරගමු. ඉතින් මේ සංවිධායක කට්ටියත් සෑහෙන ගේමක් ගහලා කොහොම කොහොම හරි ඉතින් මේ පිරිසට මේ විදිහ වැඩක් කරලා දෙනවා. හිටපු ගම වැරදි මීටින් එහෙම ස්ටාර්ට් කරනවා තමයි මේ පොඩි පොඩි ඒවා එනවා. ඒවා ඉතින් ගණන් ගන්න ඕන දේවල් නෙමෙයි. ඒ වෙනුවට ඉතින් අපි මේ කොහොම කොහම හරි ගමනක යනවනේ. ඒක ඉතින් ලොකු ජයග්‍රහණයක්. දැන් 100කටත් කිට්ටුයි. 100කටත් කිට්ටුයි. 100 වෙනි එකට වෙන කවුරු හරි ආරාධිත අමුත්‍ එක් ගෙනලා පොඩි අපි ප්‍රසංගයක් පවත්වන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් ඒ විදිහ අදහසක් සමග අපි මතක් කරගමු මෙන්න මේ අද කී ධර්ම දේශනාවත් අපි අපිට මේ කී විදිහේ පරිවර්තනයක් සඳහා මෙන්න මේ එකම කාසියක දෙපැත්තක් හඳුනගෙන ඒ දෙපැත්ත මත හැරීමක් සඳහා හේතු වාසනා වේවා කියලා.
සාදු සාදු සාදු. අයිතුම් පාරසාදු කියන්නේ හිතෙනවා ස්වාමීන් වහන්සේ. මොකද වැඩසටහන 95ක්ම ගියා මේ ඇප්‍රීෂියේෂන් එකක් අහගන්න.
මොකද 95ම ගියා?
95ම ගියා ඇප්‍රීෂියේෂන් එකක් ගන්න ස්වාමීන් වහන්සේගේ.
දෙල්ලන්නේ 95කට පස්සේ ඇප්‍රීෂියේෂන් එකක් හම්බෙනවා කියන්නේ.
ඒක ස්වාමීන් වහන්සේ ඒ තරම් ඉවසනවායි කියන්නේ කොච්චර දෙයක්ද? ඉතින් ස්වාමීන් වහන්සේ ලොකු ස්වාමීන් වහන්සේගේ තමයි ඕ ටික මුලින්ම ඉගෙන ගත්තේ. මොකද ඒ පිට කැසිල්ල බලාපොරොත්තු වෙන්න එපයි කියන එක ඒක අත්තර දැම්මම හරි ලේසි ස්වාමීන් වහන්සේ ඕන දෙයක් කරන්න පුළුවන්. අද දිනෙත් අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් ඉදිරිපත් කරා. වැඩසටහනට ප්‍රමාද වී සම්බන්ධ වෙච්ච අයගේ පහසුව පිණිස පොඩි සාරාංශයක් අපි ඉදිරිපත් කරනවා. ඉතින් ඒ මට ඇහිච්ච විදිහට තමයි මම ඉතින් ඉදිරිපත් කරන්නේ. යම් වරදක් වුණොත් ත්‍රිවිධ රත්නයෙන්ම ඒ පිළිබඳව සමාව ඉල්ලා සිටිනවා. අද ධර්මදේශනාවට පාදකුණේ ඔබගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අත්දැකීමක් සහ ඒටම සමගාමී වූ අතීත බුදුන් වහන්සේගේ කාලයේ සිදු වූ යම් සිද්ධියක්. මොකද්ද මේ අපේ සිතේ තියෙන දෙබිඩි ස්වභාවය? මං හිතන්නේ අපි නිවන් දකිනකම්ම අපිට ඒක තියෙයි. අපි සියලු දිනාටම එකයි තින් මේ දේශනාව ඉතාමත්ම වැදගත් වෙන්නේ. අපි දන් දුන්නත් පින් රැස් කරත් ඒ සිතේ ඇතිවන ස්වභාවය අනුව අපිට යහපතක් හෝ එය අපේම සතුරෙක් වී අපි පෙළන්න හැකියාව තියෙනවා. ඉතින් මේ අප තුළ ඇතිවෙන යහපත් සිතුවිලි ක්ෂණිකවම දේශයක් බවට පත්වන ආකාරයත්, එහි ඇතිවන දරුණු විපාකත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපට පැහැදිලි කර දුන්නා. ඊට අමතරම ඊටම වටිනා ප්‍රශ්න දෙකක් සහ ඊට වටිනා පිළිතුරු දෙකක් අපිට ලැබුණා. මොකද කාටද දන් දිය යුත්තේ? ඊට අමතරව කාට දන් දීමින්ද මහත්ඵල ඇතිවන්නේ කියලා මේට ලැබෙන පිළිතුරුවල් දෙකත් ඉතාමත්ම වෙනස් සහ එකිනෙකට සම්බන්ධ නැහැ. මොකද දන් දිය යුත්තේ හිත පැහැදෙන කෙනාටයි, මහත්ඵල ලැබෙන්නේ සිල්වතිකුට දන් දීම කියන දෙයක් ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කරා. ඉතින් අපේ මේ සිතේ ඇතිවෙන මේ දෙබිඩි ස්වභාවය අපි කොහොමද දැකගන්නේ? ඉතින් ඒක අපි හැමදාම කියන පරිදි ස්වාමීන් වහන්සේත් අපිට මතක් කරන පරිදි සතියම තමයි මූලික වෙන්නේ. ඉතින් ඒක එකපාරටම අපිට ලැබෙන දෙයක් නෙවෙයි. දුෂ්කර ආරම්භයේදී දුෂ්කර පුහුණුවක් වෙන්න පුළුවන්. සමහර අයට ඉතාමත් ආශාවෙන් එක පටන් ගන්න පුළුවන්. නමුත් ඉතින් අත් නොහැර මේක කරගෙන යනකොට අපිට මෙහි තිබෙන මේ දිබිදි ස්වභාවය දැක ගැනීමට හැකියාවක් ලැබෙනවා. ද්වේෂය අතරේ තිබෙන හිඩැසත්, ශබ්ද අතරේ තියෙන හිඩැස්, පින් කරනකොට, දන් දෙනකොට මේ තුළ ඇතිවෙන මෛත්‍රී සිතුවිලි, යහපත් සිතුවිලි, මේ දෙකක්ම සෑම දෙයක්ම අපගේ නිවන පිණිස කොහොමද යොදාගන්නේ? ඊට අමතරව සංසාරයේ දික්කර ගැනීම පිණිස කොහොමද යොදාගන්නේ? මේ කරුණු ඉතාමත්ම පැහැදිලිව ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කරා. ඒ පිළිබඳ ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාර පූර්වක ස්තුතිය පුද කරනවා. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ, ධම්මසරණ ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙලා තියෙනවද කියලා අපිට දැනගන්න පුළුවන්ද? නිස්සරණ කියලා තව
නෑ, ඒක වෙන කට්ටියක් මෙහෙ නෑ. හාමුදුරුවෝ මේ ඔය සූම් එකෙන් තමයි සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ලොකු ස්වාමීන් වහන්සේ එක්ක මේ නුවර හරි කොහරි වැඩම කරලා ඉන්නේ, සම්බන්ධ වෙනවා කියලා මම හිතන්නේ ඊමේල් එකක දාලා තිබුණා. ඉතින් අපි බලමු. ස්වාමීන්
වහන්සේ මට මේ ලිස්ට් එකේ පේන්නේ නෑ. නමුත් ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙනවා නම් ඔබ වහන්සේවත් පාද නමස්කාර කොට ගෞරවයෙන් පිළිගන්නවා. අවසරයි. වැඩසටහනේ මීළඟ අංගය විදිහට තිබෙන්නේ ආධුනික සතිමත් බව පුහුණු කරන්න සඳහා වන උපදේශ පත්‍රිකාව ඉදිරිපත් කිරීමයි. නිස්සරණ වාසී ගෞරවනීය ස්වාමීන් වහන්සේලා අප කෙරෙහි අනුකම්පාවෙන් මෙම සතිමත් බව පුහුණු කරන ආධුනිකයන් සඳහා උපදේශ පත්‍රිකාවක් පිළියෙල කරලා තිබෙනවා. ඒ සම්බන්ධව මූලික වීඩියෝ පට දෙකක් තිබෙනවා, සතිමත් ඇවිදීම සහ සතිමත් හිඳ ගැනීම සම්බන්ධයෙන්. ඉතින් මේක පටන් ගන්න ආරම්භයේදී තමුන්ට වෙලාවක් කාලයක් වෙන් කරගෙන නිශ්චිත ආකාරයේ පටන් ගන්නවන හොඳයි. ඒ පුහුණුවට උපකාරී වෙනවා. නමුත් පසුව තමන්ට ඕන වෙලාවක ඕන තැනක සතිමත් බව පුහුණු කිරීමට හැකි. ඉතින් මේ සතිමත් ඇවිදීම සම්බන්ධ වීඩියෝ පටිය සහ හිඳ ගැනීම සම්බන්ධ වීඩියෝ පටි දෙක නරඹලා මූලික අදහසක් ඇති කරගෙන ඉතාම වැදගත් වෙන්නේ තමුන්ගේ පුහුණුව පටන් ගන්න එක. ආරම්භයේදී විනාඩි 5ක් විනාඩි 10ක් පමණ මේක කරන්න පුළුවන්. ඒ පිළිබඳ තමුන් කෙරේ තමුන් ශ්‍රද්ධාවක් ඇති කරගන්න, තමුන් කෙරෙහි ශ්‍රද්ධාවක් ඇති කරගෙන පුහුණුව පටන් ගන්න. සතියක් පමණ තමුන්ගේ පුහුණුව කරලා පෑය දෙකක් පමණ සම්පූර්ණ වූ පසු එම විස්තර අප වෙත ලියා එවන්න කියලා ඉල්ලා සිටිනවා. එය තමන්ටත් වැඩසටහනට සම්බන්ධ වී සිටින අනිත් අයටත් ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙනවා. එම අත්දැකීම් කොහොමද මේ අත්දැකීම් ලියන්නේ? ඒකටත් වෙනම අපි අත්දැකීම් ලියන පත්‍රිකාවක් සකස් කරලා තියෙනවා. තමුන්ගේ මූලික සතිමත් ඉරියව්ව සහ ගත්තු ආනාපාන සතිය, සතිමත් හිඳ ගැනීමේදී ආනාපාන සතියේද උදරේ පිම්බීම හැකිරීමද යන දේවල් පැහැදිලිව සඳහන් කරලා ඒ අතරතුර වෙච්ච තමුන්ගේ සතියට වුණුදේ, සතිය නැති වුණාද, සතිය සිතේ ඇති වෙච්ච ද්වේෂ සහගත සිතුවිලි, මෛත්‍රී සහගත සිතුවිලි, සියලු දෙයක්ම වාර්තාවට ඇතුළත් කරලා අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. මේ වාර්තා ඉදිරිපත් කිරීම සඳහා Google Form එකක් සහ email address එකක් මෙහි සඳහන් වෙනවා. ඊට අමතරව වැඩසටහන අතරතුර තමුන්ට ගැටලුවක් තිබෙනවා නම් ගෞරවනීය ස්වාමින් වහන්සේලාට ඉදිරිපත් කර තවදුරටත් උපදෙස් ලබා ගැනීමට අවස්ථාව තිබෙනවා. වැඩසටහන සෑම දිනකම ශ්‍රී ලංකා වේලාවෙන් උදේ 7 සිට 8:30 දක්වාත්, මෙල්බන් වේලාවෙන් උදෑසන 11:30 සිට 1 දක්වාත්, නව ශ්‍රීලන්ත වේලාවෙන් 1:30 සිට 3 දක්වාත් පැවැත්වෙනවා. වැඩසටහනේ Zoom details මෙහි සඳහන් වෙනවා. රසීම් අංකය සහ මුරපදය සෑම දිනකම අපි සියලු දෙනාටම ඉල්ලා සිටිනවා. එදා දින වැඩසටහන සම්බන්ධ වෙන්න තමුන් දන්නා ඉස්තිනවන වැඩසටහනට සම්බන්ධ කරගන්න කියලා ඉල්ලා සිටිනවා. මීළඟට තිබෙන්නේ අපගේ අපට ලැබී තිබෙන සතිමත් වාර්තා අත්දැකීම් ඉදිරිපත් කිරීමටයි. ඒ සඳහා මම නාමන්තක ආරාධනා කරනවා.
බොහොමත්ම පින් නදී තිරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ නවසරයි. තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස, අද දින දැනට අපිට වාර්තා දෙකක් ලැබී තිබෙනවා. පළවෙනි වාර්තාව වියානා දුවගෙන්. මම එය ඉදිරිපත් කරන්නම්. මේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් තියෙන්නේ. වාර්තාවත් සමග වීඩියෝ එකක් තියෙනවා, මම ෂෙයා කරන්නම්. Viana made a constellation viewer with daddy today. She enjoys hammering, drilling, screwing and all those hardware work. Please see the video attached. I will share the video now. That is the end of the video, Bhante. Over to you, Bhante.
Okay, so thank you for sharing that one. As you can see, these type of things we have to be mindful, attentive, and do. So it's a good way to practice mindfulness during these type of activities. You learn the skill as well as you learn how to pay attention and do it properly. Otherwise, little mistakes happen. So again and again, you have to be attentive. I am doing this. What is the proper way to do it? And when you train your mind, naturally this skill will be there. You don't have to pay so much attention when you do it again and again. It's just initially you have to train yourself properly. Okay, I am taking it slow. I am doing it properly. But with time, it naturally comes. That's the power of the training. You do it again and again till it becomes natural to you. That's the idea of the mindfulness even. Initially it is difficult to even identify mindfulness. You think there is no mindfulness. But you do it again and again till it comes naturally to you. You are naturally mindful without any effort. That's the achievement. So that takes repetitive effort, doing it again and again till it becomes natural to you. Otherwise, how could you be mindful on your deathbed? You can't do that. You have pain in your body. You are getting various thoughts, emotions about your family members. Unless you are naturally mindful, you can't handle that type of a situation. So beforehand, you have to act. Well before, you are training yourself up to a point where you are naturally mindful. Mindfulness comes naturally to you. No matter what happens, you are mindful. That's the solution. That's the way of the practice. That's why I say again and again, you have to do it again and again till it is natural. You have to practice virtue in your life again and again till that becomes natural to you. You have to tell the truth again and again till that becomes natural to you. That's how the practice will last. Otherwise, it will go away in a difficult time. Repetitive practice will help you to achieve this level. So we can see when we do these things again and again, it comes naturally. So we are now also doing these type of tasks. Initially might be difficult, but you take it slow, you do it properly, you do it again and again. With time, you realize that now it is natural. Now I can do without daddy. Now I can do on my own and complete it properly. So that's the way you have to do these things mindfully. Try to do them again and again till they becomes naturally to you. It could be singing, it could be dancing, whatever you like. Whatever you want to achieve, you have to do it. Repetitive doing again and again till it comes natural.
Thank you very much, Bante. අවසරයි ස්වාමීන් වහන්සේ ඊළඟ වார்த்தාව ලැබී තිබෙනවා සිංහල මාතින් මම ඒ ඉදිරිපත් කරන්නම්. කමටහන් වார்த்தාව පරයන්කය පැයක්. දැස් පියා ඇතුළතින් ඇසෙන රැහැයි හඬට සමාන හඬකට සවන් දුනිමි. ටිකකින් හුස්ම ඉහළ පහළ යන අයුරු දුටිමි. හුස්ම තල්ලේ වදින බව දැනේ. ඒ කෙරේ සිත පිහිටුවා ගතිමි. ඇතුල් වෙනවා පිට වෙනවා යැයි මෙනෙහි කළෙමි. කඩින් කඩ විවිධ සිතුවිලි පැමිණේ. ඒ ඔස්සේ සිතමි. නැවත මතක් වී හුස්ම කෙරේ යොමු වෙමි. මෙම තත්ත්වය දිගින් දිගටම ඇති විය. සිත විසිරී ඇතැයි සිතේ. එකිනෙකට නොගැලපෙන විවිධ සිතුවිලි පැමිණේ. අරමුණ හුස්මෙන් ඉවත් වේ. ක්‍රමයෙන් හුස්මේ වේගය අඩු වී සියුම් වනු දැනුනි. ටිකකින් හුස්ම නොදැනේ. සිතුවිලිද නොමැත. ශරීරයේ විවිධ වේදනා දැනේ. හුනකු ශබ්ද කරන හඬ ඇසුනි. මේවා නිසා බාධා වූයේ නැති නමුත් හුස්ම කෙරේ වූ මෙනෙහි කිරීමද දැන් නැත. දැන් මෙනෙහි වන්නේ මා මේ ලියන කමටහන් වார்த்தාවය. මෙසේ සිටිමි යයි දිගින් දිගටම මෙනෙහි කරන්නට ගතිමි. පිටතින් බාධාවක් නැති තැනක සිටින බව දැනේ. මෙසේ බොහෝ වේලාවක් සිටිමි. කමටහන් වார்த்தාව අවසానයි ස්වාමීන් වහන්සේ.
හොඳයි. එතකොට ඇත්තටම අර මේ මම ධර්ම දේශනාවේදී කියන්න උත්සාහ කරපු හොඳෙන් වඩා හොඳට යාම හොඳේ වார்த்தාව තුළ සටහන් වෙනවා. මේ පටන් ගන්නවා යම් කිසි තැනකින්. හුස්ම හොඳයි එදාට. හුස්ම හොඳයි. නමුත් දැන් ඔන්න ඔය කතාවට ගියාට පස්සේ දැන් හුස්ම නෑනේ. දැන් ආපහු හොඳ කියන අයියෝ මෙච්චර කල් ඉඳපු එක අපරාධේ මට උදව් කරපු එක මේ පාරුවත් කරේ තියාගෙන යන්න ඕනේ ගඟෙන් උදව් මේ ගොඩ වෙන්න උදව් උනේ මෙයානි කියලා පාරුව කරේ තියාවක් ගත්තා වගේ කියලා කියනවා. නැත්තම් අර මේ බිත්ති උස්සන්න ගහන ආධාරකේ පදිංචි වුණා වගේ නෑ බිත්ති උස්සනකම් විතරයි ඒක ගන්නේ. ඊට පස්සේ ගලවන්න ඕනේ. ඒක තමයි ක්‍රමේ. අන්න ඒ විදිහට අන්න මේ හොඳත් වඩා හොඳත් අතර පරිවර්තනය තමයි ඔය ඉදිරිපත් කරන්නේ. දැන් හුස්ම ගැන අපේක්ෂාවක් තියාගත්තොත් මොකද වෙන්නේ? අන්න අපි ඒකට කොටු වුණා වෙනවා. වඩා හොඳ ප්‍රතික්ෂේප කරා වෙනවා. ඕකේ, හිතවිලි පිළිබඳ කතාවක් තියෙනවා නිකන් අර සිහිය නැති වුණා වගේ නිකන් අතරමං වුණා වගේ ස්වභාවයක්කුත් මැද්දේ කියෝගෙන යනවා. නාමන්තර පුලන්ද එන්නේ වාක්‍ය පොඩ්ඩක් කියන්න. හිතවිලි පිළිබඳ මැද හරියේ තියෙනවා නිකන් අතරමං වෙච්ච කතාවක වාක්‍යයක්.
එහෙමයි ස්වාමීනස්, එහෙමයි. කඩින් කඩ විවිධ සිතුවිලි පැමිණේ. ඒ ඔස්සේ සිතමි, නැවත මතක් වී හුස්ම කෙරේ යොමු වෙමි. මෙම තත්ත්වය දිගින් දිගටම ඇතිවිය. සිත විසිරී ඇතැයි සිතේ. එකිනෙකට නොගැලපෙන විවිධ සිතුවිලි පැමිණේ. අරමුණ හුස්මෙන් ඉවත් වේ. ක්‍රමයෙන් හුස්මේ වේගය අඩු වී සියුමනු දැනුන ටිකකින් හුස්ම නොදැනී සිතුවිලිද නොමැත.
ඕ දැන් අර හිත විසිරී
ශරීරයේ
ඇතයි
විවිධ
කියලා
වේදනා
හිතෙනවානේ,
දැනේ.
හිත විසිරී ඇතයි කියලා හිතෙනවා. එතකොට මේ අතරමං වුණා, මේකද මේ කරන වැඩේ, මේ සිහියද කියන තත්ත්වයකට ඕක වර්ධනය වෙනවා. ඉතින් එතකොට හිතුවත් අයියෝ මේම බෑ කියලා, ඉතින් අන්න වඩා හොඳ බාරගත්තේ නැහැ. ওই වඩා හොඳ තමයි වෙලා තියෙන්නේ. දැන් අර අරමුණේ දීුණ අපේක්ෂාවත් ගිලිහිලා ඒ වෙනුවට මහා මේ කිසි එකිනෙකට සම්බන්ධයක් නැති හිතවිලි සිය ගණනක් එහෙ මෙහෙ මේ අදිනවා. එතකොට ඕක මම මගේ කරගත්තොත් මොකද වෙන්නේ? අනේ එතකොට අර කොහෙවත් යන එකකට මේ අස්සම් කරා වගේ. මේ කාගේවත් දරුවෙට තපියාගේ කොටුවේ අස්සම් කරා වගේ. ඊට පස්සේ කියනවා බලන්නකෝ මේ මගේම දරුවා. මමමයි මේ ජාතක කරේ. මමමයි මේ මේ හදා වඩා ගන්නේ කියලා. නෑ ඔය ඔය වැඩි හරියක් ඔය අනුන්ගේ දරුවෝ තමයි කට්ටිය හදන්නේ. අර කොහා 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 කරන වැඩේ තමයි තියෙන බිත්තරයක් ඇවිල්ලා දාලා යනවා. සමහර කුරුල්ල ඉන්නවා ඒ පරපෝෂිත කුරුල්ලා මහා සාමාන්‍ය ලොකු එකා වගේ හතරක් විතර ලොකුයි. අනේ ඉතින් මුළු සනුවරේම තියෙන ඒ ඔක්කොම ඇදගෙන ඇදගෙන එනවා. මේ මොකද අරුට කවලා ඉවර කරන්න බෑ. අරුන්ගේ කැපැසිටි එකට ගෙහෙල්ලා ගෙනහල්ලා හරියන්නේ නෑ. මොකද අර මහා අලියෙක් වගේ අර පරපෝෂිත කුරුල්ලා ඒත් තේරෙන්නේ නෑ තාම මම මේ කවන්නේ වෙන එකට කියලා. මේ ස්වභාව ධර්ම වැඩ කරන විදිහ තමයි තියෙන්නේ. එතකොට අන්න ওই හිතවිලි වලට මම මේකට මේ පියාගේ කොටුවේ අස්සම් කරගත්තොත් ලෙඩක්. ඊට පස්සේ ආයි බර කාලෙකට ඒ කෙරුවාව කරන්න වෙනවා. ඉතින් පොඩ්ඩක් ඉඳලා බලමු ඇත්තටම මේක මේ 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 කියන විදිහේ හිත විසිරිලාද. ඇත්තටම මේ කියන විදිහට මේක කරන්න හැකියාවක් නැද්ද? ඇත්තටම මේ කියන විදිහට උස්ම ඕනේද? නෑ ඔය වார்த்தාවෙම කියවෙනවනේ එහෙම ඕනේ නෑ කියලා කියවෙනවා අන්තිමට. අන්න හිතට හිතවිලි ටික ඔක්කොම නැති වෙලා ගිහලා අන්තිමට හිතවිලි නැති උස්මත් නැති විවේකයක් මතුවලා ආවා කියලා. ඉතින් අර අපි තුලම උත්තර ඒ වார்த்தාව තුලම පරිවර්තනෙත් තියෙන උත්තරෙත් තියෙනවා. අන්න අර වෙලාවේ කලබල වෙන්නේ නැතුව ඉඳපු එකේ ප්‍රතිඵලයක් විදිහට දකිනවා. දැන් මේ හිතවිලි නැති හිතක් හුස්ම නැති හිතක් පවතිනවා. ආපහු හිතවිලි මතුවලා එනවා. ආපහු හුස්ම මතුවලා එනවා. එදාට අන්න හික්මීමක් තියෙනවා. මොකද්ද හික්මීම? මම දැන් එකවරක් කෑවා. එකවරක් තේරුම් ගත්තා මේ 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 කට්ටිය ඔක්කොම චපලයි. මේ කට්ටිය අවශ්‍ය වෙලාවෙදී දාලා යනවා. දාලා යනවා නම් මොකද්ද තියෙන ප්‍රතිපදාව? අන්න ඉදිරියට මේගොල්ලෝ ගැනත් බලාපොරොත්තුවක් නැති හික්මීමක් මං ඇති කරගන්නවා. හුස්ම අවශ්‍යම වෙලාවේ දාලා ගියා නම් හුස්ම ගැනයි අනාගතේ බලාපොරොත්තුවක් ඇති කරගන්නේ. අන්න ඒ පරිවර්තනේ ගොඩ දෙනෙක් තේරුම් ගන්න. ඕක දකින්න ආපහු හුස්ම එනවා ඒක අල්ල ගන්නවා. අර කිඹුලා ඇල්ලුවා වගේ අල්ලනවා. ආය අතාරින්නේ නැහැ මොනවා කරත්. මේ මෙච්චර මේ පිටුපාලා ගියපු හුස්ම අන්න හොඳ හොඳ බදාගත්තා. වඩා හොඳට යන්න කැමති නැහැ. නමුත් ඔන්න ඔය පොයින්ට් එකේදී ඔය අත්දැකීම කෙනෙක් කීප වටක් විඳනකොට එයා තේරුම් ගන්නවා මේ හුස්මත් මාව දාලා ගියා. ඒ වෙලාවේදී මට පිහිටට ඉඳියේ නැහැ. එහෙනම් මම මොකටද එයා ගැන අපේක්ෂාවක් ආපහු. වරක් එපා නම් අර 10,000ක් අපිට එපා කියලා අන්න මේ ඒ අපේක්ෂාවත් දුරලන්න ඕනේ. එතන මොකක්ද ආරක්ෂාවට පිට ඉන්නේ? අන්න අර ඔය සිතේ තියෙන සිහිය, එහෙම නැත්නම් ඔය මුකුත් නැති විවේකය තමයි ආරක්ෂාව. ඒක තමයි නියම ආරක්ෂාව. මොකද මොකක් හරි දෙයක් අල්ලගත්තා කියන්නේ ඒකත් එක්ක ගහගෙන යනවා. ඒකනේ අර බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ විල මැදි තනි වෙලා ඉන්න මේ ජනතාවට මොකද්ද ඔබ වහන්සේගේ පිහිට? අර මේ විදියට මහා සුනාමියක් නැගගෙන එනවා. මහා රැල්ල නැගගෙන එනවා. මොකද්ද මේ පිහිට? මොකද්ද ආරක්ෂාව කියලා අහනවා. එතකොට කියන අකිංචනං අනාදානං. කිසිවක්කට එල්බ නොගැනීමත් කිසිවක් අල්ලා නොගැනීමත් මුකුත් නැත්තම් ගහගෙන යන වතුරේ බය වෙන දෙයක් නැහැ නේ කියලා තමයි කියන්නේ. ඉතින් මහා මේ විපත්තියක් වගේ තේරෙන්නේ. මහා නොගැලපෙන ප්‍රකාශයක් වගේ තේරෙන්නේ. ගහගෙන යන්න මොනවහරි තියෙනවා නන්නේ ගං වතුරකට බය වෙන්න වෙන්න ඕනේ. මොකකවත් එලිලත් නැත්නම් මොකවා කල්ලගෙනත් නැත්නම් ඉතින් එහෙනම් මොකද්ද වතුරාවන් ප්‍රශ්නේ කියලා අහන්නේ බුදුරජාණන් වහන්සේ. ඒ විදිහ දෙයක් හුස්ම අල්ලගත්තත් එතනත් අන්න වඩා හොඳ ප්‍රතික්ෂේප කරා. එතකොට ඔතෙන්දී ඔන්න ඔය අත්දැකීම තව තව ලං වෙයි. ලං වෙලා තේරුම් ගන්නේ මේ එකක්වත් අපේක්ෂාවක් තියාගන්න බෑ. ඒනොට මේ එකක්වත් නැති එක තමයි නියම පිහිට නියම භූමිය. ඒක තේරුම් ගන්න. එතකොට එනවා හුස්ම එනවා යාගේ රංගනේ පේනවා යත් යනවා. යත් ඔය නළුව ඔය අතරින් එකෙක් විතරයි. එයාට අපි විශේෂ වරප්‍රසාද දෙන්නේ නැහැ තව දුරටත්. මොකද මේක අපිට පිටුබාල ගියා එකපාරක්. ඊට පස්සේ අන්න හිතවිලිත් ඒකේ කොටසක් සද්දත් ඒකේ කොටසක් සතියට සියලු දේ සාධාරණයි. එකක්වත් එහෙම විශේෂ කරගන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඔන්න විදිහේ පරිවර්තනයකට තමයි ඔය නිකන් පෙරමග සලකුණු පේන්නේ වගේ දෙයකට. ඉතින් ඒ සඳහා තව තවත් උනන්දු වෙන්න කියලා අපි කියන.
එහෙමයි සවන්නස බොහොම පින්න බුහන්සේගේ ඒ විචිත්‍ර උපදෙස් වලට. ඊළඟට ඉංග්‍රීසි මාධ්‍යයෙන් මේ දැන් ලැබුණ අපිට තව වார்த்தාවක් මම ඉදිරිපත් කරන්නම් ස්වාමීන් වහන්සේ අවසරයි. Most venerable ස්වාමින් වහන්සේ අවසරයි. සතිමත් සක්මන. I was practicing meditation with Nissarana Vane for over 8 years. In walking, I start with feeling at sole. First I know I step, then left and right. Then I felt the place where sole touched ground. Then I go into an emptiness. I don't get sensation at soul. Then it's like someone or something moves against background or just soaring lights. I'm also a light and I'm gliding in background light. Then thoughts come. I get lost in thoughts without being mindful of them. I love to enjoy thoughts. But these 2 to 3 weeks I decided to observe the emptiness between thoughts because I could be mindful of it. Please advise Bhante. තෙරුවන් සරණයි. අවසරයි වார்த்தාව අවසන්යි ස්වාමීන් වහන්ස.
Okay, so when you practice, you can see that there are gaps in between. Between sounds, you can see the silence. You can feel the silence. Then, when you walk, you can see empty spaces in between. When you breathe, you can see empty spaces in between. This is a good sign that you are starting to see the canvas behind this painting. So various ways it comes. Sometimes it appears as a ringing sound in your head. Some people think that this is sound of silence. We call it sound of silence. But they are checking whether it's from the outside. No, it's totally from inside. If you check with the nearby person, they can't hear it. So we call that you have two types of sound of silence. One is the silence, which is deep and which feels absorbed into it. Then the second one is this ringing sound that you get inside your head. So this is, we are experiencing synesthesia during our practice. Synesthesia is mixing of these senses. You hear music, but some people hear music plus they see music. This is the color of a chord, they say. So it's a very nice experience that people have. How different that we each experience this world. Some people hear music, others hear music plus they see music. So you can search on YouTube, there's this very nice video about synesthesia. There's this lady and she's playing a violin. And she's saying, now you guys can hear music, but I can see. I hear and I see music. So this is my experience. They have created some kind of a visual that shows us how she is experiencing that music. listening plus seeing. Colors of a chord. So that's how different people experience the world. So when you get this ringing sound, you can notice that this is the sound of silence that we are talking. Of course, it's a variant from that deep silence that we usually have. When that comes, you can just be, experience it. When you have trouble, you can just pay attention to it. And it'll be like watching your breath. Wherever you go, that sound is there. Time to time, not always. It comes and it goes. So these are the experiences that we see. When you say emptiness in between, that's the same silence that we are talking about. So when we talk about these things, it becomes poetic. One kid was saying some time back, now I was observing my in-breath and out-breath. I could differentiate between two. Then little by little, I noticed that there is a gap in between. And with time, this breath dissolved into silence. Not into emptiness, he is saying, dissolved into silence. So this is where all the senses unite. This is the real origin of these senses. And this is where the synesthesia happens. So you have to experience it again and again. When you experience this conceptual world will not be true anymore. You have various experiences that you can't verify. How can this be? How can I experience that instead of me walking, the ground is moving backward? How can I verify that? You observe your breath, you feel sometimes the breath is miles away. There's the ringing sound inside your head, but next person, he can't hear it. So in a way, we are going crazy over these little things. But when we experience them again and again, with time, you realize whatever that comes, they too shall pass. When something comes, you can say, these too shall pass. That's the practice. You see various different scenarios, and each and every one will pass. Time will give you the answers. So we encourage you to experience these different scenarios again and again. And when you experience, you are getting closer and closer to that silence that we are talking about, or the emptiness that we are talking about. And you don't try to maintain it. If you try to maintain it, then it's another trouble. You try to be silent all the time. You try to be in the empty space all the time. You try to appreciate emptiness all the time. That's not true. If you only want emptiness, then that's not the proper practice. If you only want the silence, that's not the proper practice. And so time to time, sounds come. Time to time, things appear. But again, they are dissolved into silence. We neither appreciate the silence nor the things that appear from it. So try and practice again and again. Try and see whether you are attracted to this emptiness. You can see that attraction when things appear. When things appear, if you can't appreciate that, if there's a resistance, that means you are attracted to the emptiness. There shouldn't be any attraction. When it happens again and again, you can see when there's emptiness, things appear from it. When the things are there, it will dissolve into emptiness. So continue and you can share your experience again.
Avasarai Bante, thank you very much. And she has also added a few sentences in the message after Bante's advice, saying, thank you. For me, everything is a light. Sounds, music, text, work, people, everything is a light. Yes, I am attracted to emptiness. That's the sentence she has added, Bante.
Yeah, that's how we experience. It's not that rare. You can see certain people, when they hear a letter or a number, they get a certain color. Okay, this letter A is this color. Something like that they say. Sometimes you taste your feelings. When I'm hungry, this is the taste I get. When I'm sad, this is how sadness tastes like. So these things are common. We don't know. That's the issue. When we pay attention, we can really see this synesthesia happening within us. Namath, if you can find that video, then it'll be a nice illustration of this one.
I can find, try to find it, Bhante. What is the name of the video?
Let me send you the link. We can go forward. If you get it, we'll play.
Okay, Bhante. අවසර සොයනස්ස බොහොම පින් දැන් ඊළඟට අපිට අවස්ථාව තියෙන්නේ තමන්ට ඇතිවුණු සතිමත් වීම සම්බන්ධයෙන් නැතිවුණු ගැටලුවක් හෝ ප්‍රකාශයක් යම් අත්දැකීමක් සම්බන්ධ කරගත් ප්‍රකාශයක් ඉදිරිපත් කර ගැනීමට අවස්ථාව ඒ සඳහා සූ මත ඔසවා ඉදිරිපත් කරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි. නදීප් අන්මියුට් කරලා කතා කරන්න. තෙරුවන් සරණයි.
When I was a student, I නාමන්ත වීඩියෝ එක ප්ලේ කරන්න පුළුවන් ඕනනම් මම පස්සේ කතා කරන්න.
නදීප්
ස්වාමීන් වහන්සේ අවසරයි.
ඔව් විනාඩියක් ඉන්න ඒක හම්බුණා
මට.
My name is Caitlin Hova. I'm a software engineer, neuroscientist. I also have synesthesia. Synesthesia is a blending of the senses. 1 in 23 people have a form of it. For me, when I hear specific musical notes, I see specific colors. And these colors are much brighter at night. What you're seeing in front of me is a lot like what I see when I hear this music. Each one of these colored lights corresponds to a particular note, and the colors are always the same. I've seen these colors my whole life, but I didn't know that was unusual. Until I was 21 years old. It was the final music theory course for my music major. And at the end of the class, my professor mentioned that some people can physically see sounds as colors. And to me, I thought, duh. And everyone in the classroom turned to look at me. We did tests where they played notes on the piano, and I told them what color it was. And at that point, I knew I had synesthesia. Synesthesia can manifest itself in so many different ways. It can blend together vision, taste, smell, sound. It can be almost anything. But for me, it's always been about the colors and the music. Synesthesia makes my music a very visual experience. When I'm listening to a piece, it's sort of like watching a video. And I can listen to it over and over again and focus on different colors and patterns each time. Now, if you turn to face the city, you can really step into my shoes and see what I see.
Thank you.
not sure what I would do if my synesthesia went away. But I'm sure that the world would look a lot different.
අවසරයි සොයනස
හොඳයි නදීප්.
නදීප් අවඩ අවසව
බොහොත් අවසරයි ස්වාමීන් වහන්ස. මත ඇත්තම ස්වාමීනාස ඔය මේ සිනස්තේෂියා පැත්තට සම්බන්ධද කියලා මට කියන්න බෑ ස්වාමීනස. නමුත් එක දවසක් මම මේ ළඟ තියෙන පන්සලක පොඩි වැඩක් කරන්න ගිහිල්ලා දැන් වැඩේ කරනතුර මට බඩගින්නක් ආව ස්වාමීනි. මට බඩගින්න හැදෙනාට ඔලුව කැක්කු වෙනවා. නමුත් මට වැඩේ ඉවර කරන්න ඕනි. නමුත් අර කන තැනත් කට්ටිය දැන් කනවා, මට එතනට යන්නත් ඕනි. කරන්නම දෙයක් නැති පාර මම කරදී දැන් කොහොමත් කන්න තව වෙලා ගන්න එපැයි තේ එකක් දාගත්ත ස්වාමීන් වහන්ස. සීනි නැතුව සීනි දාන්න ගියත් තව වෙලාව යනවැනි කියන සිතුවිල්ලයි මට ආවේ එතනදී. ඒ තේක දැන් මං එතකොට මං හිතන්නේ මට එහෙම තේ සීනි නැතුව බීලා පුරුද්දක් තිබුණෙත් නෑ. එක සීනි හැන්දක් හරි දානවා. මම මොකද ගොඩක් ස්වීට්ස් කන්න ඇති හින්දා සාමාන්‍ය සීනි හැන්දි දෙකක් විතර වගේ දානවා යන්තම් පැණි රසෙන්. නමුත් එදායි සීනි දාන්නත් මට වෙලාව ගන්න අකමැති හින්දා මං තේක නිකම් බොන්න පටන් ගත්තා. නමුත් දැන් මේ අත්දැකීම ස්වාමීන් අවුරුදු 3ක් විතර මට තාමත් මතකයි. එහෙම බොනකොට මම ඒ කියන්නේ බඩගින්න පිළිබඳ පොඩි අර ද්වේෂයක් වගේ තිබුණා. ඒකත් දැකලා ඒක බොහොම සිහියෙන් බොන්න ගත්ත සමයි. මට ඉතින් අර මුලින්ම කටට තේ උගුර යනකොට තිත්ත දැනුණා. නමුත් ඒ තිත්ත අතර එනවා ස්වාමීන් වහන්සේ අමුතු රසක්. මට ඒක හරි අර මේ ප්‍රිය උපදවින සිතුවිල්ලක් වුණා. ඊට පස්සේ මුළු තේකම බොහොම සිහියෙන් බිව්වා. අර බඩගින්නත් ඉතිබිච්ච ද්වේෂයන් නැති වුණා. ඇඟටත් අර අලුතෙන් නිකන් රිජුනේට් වුණා වගේ වුණා. ඒ වගේම තව දවසක් ඒක මම ඊට පස්සේ මම ගොඩක් ඩිස් කරා. ඔය අපි ඉතින් ටොයිලට් එකට ගියාම ස්වාමීනාංශ අප්‍රසන්න ඉතින් ගඳක් නේ තියෙන්නේ. ඉතින් ඒ ගඳටත් ද්වේෂයක් නැතුව ඒකත් සිහියෙන් බලන්න ගත්ත ස්වාමීනාංශ. මේ ගඳ කෙරෙහි ද්වේෂයක් නැතුව මේ ගඳ අතර තියෙන ස්වාමීනාංශ සුවඳක් මම ඒක අර නැහැයි කියලා කියීම තරම් මට එහෙම එතනදී තියුණු සතියක් මට තිබුණේ නැහැ. නමුත් ඒ ගඳ අතරේ තිබෙන ස්වාමීන් වහන්සේ සුවඳක්. ඉතාමත් ඒක හරි ප්‍රසන්න සුවඳක් ස්වාමීන් වහන්සේ. ඉතින් මට ඒ අත්දැකීම අද ස්වාමීන් වහන්සේ ඔය කියපු ඔය සෙන්සස් මික්ස් වෙන දේ ඉදිරිපත් කරගෙන කියන්න හිතුණා ස්වාමීන් වහන්සේ. බොහොමත්ම තින්.
ඔය ඒක තමයි වැඩේ. ඔවා අපි ඉතන තරම් දුර්ලභ දේවල් නෙමේ. මේ පොඩ්ඩක් අවධානයෙන් සිහියෙන් ඉඳලා බැලුවොත් ඒ දේවල් අපිට හඳුන ගන්න පුළුවන්. අපි හැම තුලම ටිකෙන් ටික තියෙන දේවල් සමහරුන්ගේ ගොඩාක් ප්‍රමුඛ වෙලා පේනවා. තව කට්ටියට එච්චර ප්‍රමුඛ නැහැ. නමුත් තියෙනවා. ඔය කී විදිහට මේ යම් කිසි දෙයක් රස විඳිනකොට අර තිත්ත පිටිපස්සේ ප්‍රිය උපදවන ස්වභාවයක්, ප්‍රිය රසයක් තියෙන පුළුවනි. අර ගන්ධස්සාරේ පිටිපස්සේ යම් කිසි විදිහක සුවඳක් තියෙන පුළුවනි. ඉතින් එන්නේ විදිහට මේ දේවල් හැම වෙලේම අපි හිතන විදිහට මේ සම්මත විදිහට පිහිටන්නේ නැහැ. ඒ වෙනුවට අපි නොදැක්ක හින්දා තමයි, අපි අත්දැකලා නැති හින්දා තමයි අපි එහෙම දේවල් ප්‍රකාශ කරන්නේ. නමුත් මේ තමුන් අධ්‍යයනය කරන කෙනා දකිනවා මේ ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වය. ඒක තමයි බලා ගන්න ඕනේ. ඒක දකින තේරෙනවා මේවා කොච්චර මේ කිනේකට බැඳිලා පැටලිලා තියෙන දේවල්ද. මේවා කොච්චර මේ විදිහට සාමාන්‍යයෙන් අපි හිතාගෙන ඉන්න සම්මතයට නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ දැකීම ලොකු ජයග්‍රහණයක්. මොකද හේතුව මේ විවිධ පැතිකඩ තමයි පේන්නේ. ඒ පැතිකඩ නැවත නැවත දකිනකොට තේරුම් ගන්න පුළුවන් මේ කියන විදිහේ සම්මතයකට එන්න බෑ. මුකුත් නොකිය ඉන්න තරමට හොඳයි. තීරණයකට නොබැස ඉන්න තරමට හොඳයි. විවෘතව නැවත නැවත නිරීක්ෂණයක් කරනවා. නිරීක්ෂණය කරන්න තව තව නිශ්ශබ්ද වෙන එක තමයි ඒ තැනැත්තගේ ස්වභාවය. කියන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. කියලා වැඩක් නැහැ. කතා කරොත් එතනම අහුවෙලා ඉවරයි. ඒක කාලෙත් එක්ක එන පරිවර්තනයක්. එහෙම නැතුණි ගන් අර සබකොලෙට කතා නොකර ඉන්න එක ගැන නෙමෙයි මම මේ කියන්නේ. ඒ වෙනුවට අන්න මේ නැත්තම් මෙතනින් කටේ වැඩි හරියක් ඒ තොප්පිය දාගෙන අනේ එන කතා කරන්න ඕනේ නැ නදීපුයි නාමන්තයි ඔය දෙතුන් දෙනා විතරක් කතා කරගෙන ඉඳපු දෙන් කියලා එන්න පුළුවන් නෑ ඒක නෙමෙයි මේ කියන්නේ එනුවට තේරෙනවා මේ යථාර්ථය ටික ටික අත්දකින්නවා මේ යථාර්ථය ඒක අත්දකින්න ඉතින් කතා නොකර ඉන්න තරමට ලාබයි අර නිකන් කියන ප්‍රතිපදාවේ දෙනකොට කෙනෙක් හිතනලු සෝවාන් වෙන අදහසින්ලු යන්නේ සෝවාන් නාම නම් වැඩේ හරි කියලා කියනවා ඉතින් සෝවාන් වෙච්ච දවසට එනවා අයියෝ කියන්න තියුණ එකක් තුනන ඒකත් නැති වෙලා ගියා සකදාගාමි වුණ දවසටවත් මොනව හරි කියන්න දෙයක් පුළුවන් වෙයි කියලා සකදාගාමි වුණාම හිතනවලු ආපෝ තියුණත් සෝවාන් වුණේ කොහොඳයි තව දැන් නම් කියන්න දෙයක් ඇත්තෙම නැහැ අනාගාමි වුණහම මොනව හරි කිව්ව හැකි කියලා ඊට පස්සේ අනාගාමි වුණාම කල්පනා කරනවලු තියුණ එකක් නැති වෙලා ගියා කියලා රහත් වුණ දවසට හරි මොනව හරි කියා ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් රහත් වුණ දවසට නිකම්ම නිහඬතාවය වැළඳ ගන්නවා. ඒක ඇර කියන්නේ අර නිහඬතාවය පිළිබඳ සුපිරි බණේ මොකද්ද? ඔබ වහන්සේගෙන් අපි ඇහුවෙත් නැහැ. ඔබ වහන්සේ අපිට මුකුත් කිව්වෙත් නැහැ. හැබැයි අපිට වැඩේ තේරුණා. අපිට වැඩේ තේරුණා. ඉතින් රහත් කියලා කෙනෙක් කියනවා නම් මම රහතෙක් කියලා අන්න බරපතල ප්‍රශ්නයක් මතුවෙනවා. අර වචන නොනැගෙන තැනකින් කොහොමද ඒ විදිහේ වචන මතුවෙන්නේ කියලා. ඒක තමයි වැඩේ. ඉතින් ඒක තව තව අත්දකින්නකොට තව තව නිහඬවීමක්. ඒ නිහඬ බව හදවතින් නිහඬවීමක්. එහෙම නැතු මේ වචන කතා කරන එක ගැන නෙමෙයි අපි කියන්නේ. ඒ වෙනුවට එතනින් එහා ගියපු නිහඬවීමක්. දැන් සමහරු ඉන්නවා කටෙන් කතා කරන්නේ නැහැ. ඒ වුණාට හිත තුල නිහඬ භාවයක් තියෙනවද කියලා හැමෝත් අම්බෝ ඒක ඇහුනොත් එහෙම පිස්සු ඇදලා තමයි නතර වෙන්නේ. නිකන් ළඟින් යනකොට නිකන් ඇහුණා කියලා හිතන්නකො මෙයාගේ හිත තුල කතාව. තනිකර විකෘතියක් තනිකර මේ පිස්සු පිහාට තමයි ඉන්නේ. ඒක මතුවලා එනවා අන්න අර තනියෙන් ඉන්නකොට. නිකන් ගෙදර කවුරුත් නැහැ මම විතරයි ඉන්නේ කියන වගේ හැඟීමක් තියෙන වෙලාවට මතුවලා එනවා. පාරේ නිකන් පාළු පාරක තනියෙන් ගමන් කරන වෙලාවට මතුවලා එනවා. අන්න ආපහු කවුරු හරි හම්බුණත් අන්න ඇඳ ගන්නවා. පොඩක් පපු ඉස්සරහට දා ගන්නවා පොඩ්ඩක් නිකන් අර ස්වභාවයෙන් ඉන්නවා ආපහු පව් වෙලා ගියාට පස්සේ අර පරණ පිස්සා තියෝග තමයි අපේ ස්වභාවය අන්න අර ඒ ස්වභාවය කවුරු හරි දැක්කොත් අන්න එතකොට අපිට සමහර විට මේවා මේ කියන්න වචන නැති වෙන්න පුළුවන් මේ වගේ පිස්සෙද්ද මම මේ වගේ ස්වභාවයක්ද මා තුළ තියෙන්නේ කියන දේ තමයි ඔය ඉතින් ඒක තව තව අත්දකින්නකොට මේවා පිළිබඳ නියම නිහඬතාවයක් මෙන්න මේ නියම නිහඬතාවයේ හදවතින් අඳුන ගැනීමක් තමයි අපි මේ කතා කරන්නේ. ඒක කරාන කරාන ඇත්තටම අර දේවල් වල වටිනකම තමයි ඔය ගිලිහිලා යන්නේ. දේවල් වල වටිනකම අවම වෙනවා. මේවා මේ කතා කළ යුතු දේවල් නෙමෙයි. මේවා එච්චරේ බරපතල දේවල් නෙමෙයි. මේ මොකද හේතුව? අන්න අර නිවැරදි ස්වභාවය දැක්කට පස්සේ මේකේ තියෙන වටිනකම සාපේක්ෂ වටිනකම අඩු වෙලා ගියා. බුදුරජාණන් වහන්සේ කියන මේ මේ ඉර පායලා තියෙද්දි තරු ගැන් තරු වලින් ආලෝකය බලන්නේ ඇයි ඉර පායලා තියෙද්දි මොකද මේ තරු පස්සේ යන්නේ ඉර තියෙද්දි තරු වලින් එලියක් ගන්න හැකියාවක් තියනවද කියන ප්‍රශ්නේ තියෙනවා ඒක සඳහා නැවත නැවත ඔය දේම අත්දකින්න අර විදිහේ නිහඬ බවක් අර විදිහේ නිශ්ශබ්දතාවය ගැඹුරු නිශ්ශබ්දතාවයක් තමයි මතුවලා එන්නේ ඉතින් එහෙම කරලා බලමු
බොහොම පින් ස්වාමීන් වහන්ස මේ ඊළඟට තව කාට හරි ප්‍රකාශයක් ඉදිරිපත් කරන්නට හෝ ගැටලුවක් ඉදිරිපත් කරන්නට අවස්ථාව තියෙනවා සූමතෝසෝ අය ඉදිරිපත් කරන්න පුළුවන්
හොඳයි එහෙම නැත්නම් ඉතින් අපි ආහාර කරමු
හරි ස්වාමීන් වහන්ස එහෙමනම් බොහොම පින් ඔබ වහන්සේට මම නදීප්ට වැඩසටහන ඉදිරියට කරගෙන යාම සඳහා බාර දෙනවා අවසරයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි
අදිනෙත් අප සියලු දෙනාම ඉතාම වටිනා ධර්ම දේශනාවක් සහ අපගේ අත්දැකීම් අපගේ ගැටළු ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කර ඒ සඳහා විසඳුම් ලබාගෙන ඉතාමත් වටිනා කාලයක් ඉවෙනුවෙන් යොදාගත්තා ඒ සම්බන්ධයෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට අපගේ නමස්කාර පූර්වක ස්තුතිය පුද කරනවා. ඊළඟට තිබෙන්නේ අද දවසේ අප රැස් කරගත්තු මේ හෙයින් ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට සහ සියලු දෙනාට අනුමෝදන් කිරීමට ඒ සඳහා මම ඉන්ද්‍රනන්ද සම්බන්ධ වෙලා ඉන්නවද?
තෙරුවන් සරණයි හෙනවද? ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අද දින අපට ඉතාමත් වටිනා ධර්මදේශනාවක් ශ්‍රවණය කිරීමට අවස්ථාව ලැබුණා. ඒ වගේම ඉතාම ඉවසීමෙන් සියලුම සතිය පිළිබඳ ප්‍රශ්නවලට ස්වාමීන් වහන්සේ අනුශාසනා දුන්නා, උපදෙස් දුන්නා. එම නිසා ඒ වෙනුවෙන් ඔබ වහන්සේටත්, නිසරණ වනයේ සියලුම ස්වාමීන් වහන්සේලාටත්, ඒ වගේම වැඩසටහනට සහභාගී වී සිටින අප සියලු දෙනාටත්, සංවිධානය කළ සියලු දෙනාටත් මේ පිණින් සසර ගමන කෙටි කරගෙන උතුම් නිර්වාණ අවබෝධය කර ගැනීමට හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. දෙවියන්ට පින් අනුමෝදන් කිරීම. එත්තාවතා චාම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චාම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චාම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මම් පරන්ති. ඒ වගේම අපගේ මියගිය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සාදු සාදු සාදු. අපගේ ප්‍රාර්ථනය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු. පින් අනුමෝදන් කිරීමට අවසරයි ස්වාමින් වහන්ස. ඕකාස වන්දාමි බන්තේ
කේ හොන්තු
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහන්දා තබ්බං.
සාදු අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරතේන කතං සබ්බං අච්ඡයන් කමතමේ බන්තේ
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි බන්තේ
සුඛී හොන්තු.
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු.
තတိယံපි ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු. අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චතරෝ ධම්මා වදන්ති ආයුවන්නෝ සුඛං බලං ආයිරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මෙවච අතෝ නිබ්බාන සම්පත්‍ති මිනාතේ සමිජ්ජතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරානං ආගතම් පටිපාටියා සද්දා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු.
හැම දෙනාටම තේරුවන් සරණයි.